Samanta chakravali tu atra gacchantu devata saddhamman muni rajas sunantu sabba mokkhadam dhamma savana kalo ayam vadanta dhamma savana kalo ayam vadanta dhamma savana kalo ayam vadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa idam ko pana bhikkave dukkham ariya satyam jati pi dukkha jara pi dukkha vyadhi pi dukkha maranam pi dukkha yehi vipayogo dukkha api yehi sampayogo dukkha jampi janna labhati sampi dukkha sankittena panchupadana skandha dukkha ti kimathi ada me bhagavuna dakke desuna dakke athu maya patthira me pinnutun sadhi pædi sadhi එදා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ විදක් ශ්‍රවණය කරලා තමන්ගේ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය යථා භූත ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් මේ උපදිනවා මැරෙනවා ජීවත් වෙනවා ලෙඩ වෙනවා රෝගීට පත් වෙනවා මේ ආදී කොට ඇත්තා වූ මේ ජීවිත පැවැත්ම පිළිබඳ යථාවාදීව තථාකාරීව ධර්මානුකූලව පිළිසිදු දැක්මක් ලබා ගන්නට අවශ්‍ය ධර්මය ශ්‍රවණය කරනවා. එනිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ සංසාරය කියලා ගත කරන ජීවිතය ඇත්ත ඇති හැටියට තේරෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මහා අද්භූත ආශ්චර්ය අභව්‍ය දෙයක් හැටියට තමයි අද මිනිස්සු කල්පනා කරන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය කියන්නේ මේ පැවැත්ම තුළ පවතින ඇත්ත ඇති හැටියෙන් දැකීම. එහෙමත් නැත්නම් මෙතෙක්කල් සාරයි කියලා අපි ක්‍රියාත්මක වූ වැරදි ආකාරය එහෙම නැත්නම් සංසාරයි කියලා දැක්ක මේ දැක්ම නිස්සාරයි අසාරයි අනාත්මයි කියලා දැක්ම එහෙමත් නැත්නම් නිත්‍යයි සුඛයි අත්තයි කියලා අපි මේ හිතාගෙන හිටිය බොහෝ දේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව තේරුම් ගැනීම තවත් එක ආකාරයකට කියනවා නම් මේ විය ගමන පවත්වන්නටම අපි මෙතෙක් කල් අනර්ය පරිවේශනයක් කරපු එක මේ රිය ගමනේ තියෙන අසාරත්වය අනාත්ම බව දැකලා අරිය පරිවේශනයක් කරලා මේ රිය ගමන අත්හරින්නට අරිය තත්වයට පත් වෙන්නට අපි යම් යථාභූත ඥාන දර්ශනයක් දැකීම. එනිසා පින්වතුනි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුමයි. නිවන් අවබෝධ කරගන්න නිවන් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. එහෙමත් නැත්නම් තවත් මෙතන බුද්ධ දේශනාවේ බොහෝ වචන මේකට පාවිච්චි කරලා තියෙනවා. සම්මා දිට්ඨියටපත් වීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ආකාර දිච්ච විචිකිත්සා සීලක පරාමාසිකේ සංයෝජන තුනෙන් නිදී නිදහස් වීම දර්ශනීය පහතපා කියන ප්‍රතිපත් වීම දර්ශනීයානම් සංවේදනීයානම් කියන ප්‍රතිපත් වීම මේ ආදී කොට ඇත්තා වූ බොහෝ වචන වලින් මේ චතුරාර්ය සත්‍ය බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. එහෙමනම් මිනිහේ මනසක් කියන පුද්ගලයේ මනුෂ්‍යත්ව පරිලාභය ලැබූ කෙනෙක් උට මේ මනස යොමු කරලා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙලා තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ. යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන තාක් කල් මේ නිවන් මඟ එහෙම නැත්නම් මේ නිබ්බානගාමී මාර්ගය මේ සංසාර දුකෙන් මිදී නිදහසන ක්‍රමය ක්‍රමවේදය තේරුම් ගන්න බැහැ. එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ වන තුරු සංවර වෙන්න බෑ, සංසිඳවන්න බෑ, සම්මා අංගාට එවගම සම්මා ඥාන සම්මා විමුක්ති කියන දස අංගය සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි බෞද්ධයෙකුගේ ඒකායන පරමාර්ථය මූලිකම අවශ්‍යතාවය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ චතු අරිය සත්‍යං කියන එක බොහොම සරල දෙයක්. ඒ නිසා මේක මිනිහෙකුට මහ අභව්‍ය අද්භූත දෙයක්. එහෙම නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ මොකද කියන හේතුඵල ධර්මයට බලාගාපා බලන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන හේතුඵල විග්‍රහය විග්‍රහ කරේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේකට මුල් වූ හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි තේරුම් අරගෙන ඒකේ ඵලයක් හැටියටයි දුක විග්‍රහ කළ යුතුයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ මේ හේතුඵල ධර්මයේ විග්‍රහ කිරීමෙනුයි චතුරාර්ය සත්‍ය ලෝකයට අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ මාර්ගය පහදා විග්‍රහ කරලා විස්තර කරලා දීලා තියෙනවා. දැන් යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ ඒ පුද්ගලයා යම් ආකාරයක ප්‍රියයි අප්‍රියයි කියන දෙකක් හිතේ පවත්වාගෙන යනවා. ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ මැනීම අනුව, මිම අනුව, මාන අනුව, ආකල්ප අනුව, දැක්ම අනුව, දෘෂ්ටි අනුව යමක ප්‍රිය බවක්, මధుර බවක්, මිහිරි බවක් තියෙනවා. එහෙනම් අපි රූපේ කණින් ආන ශබ්දේ නාසයෙන් ගන්න ගන්න සුවඳ, දිවෙන් ගන්න රස, කයෙන් ගන්න පහද, මනෙන් ගන්න ධම්ම. මේ හැම නිසයි පුද්ගලයා ප්‍රිය බවට ඇලෙනවා. ප්‍රිය රූපේට ඇලෙනවා. ප්‍රිය ශබ්ද රූපේට ඇලෙනවා. ප්‍රිය ගන්ධ රූපේට ආදී වශයෙන් ඇලෙනවා. අල්ලගන්න. ඇලෙනවා කියන්නේ අල්ලගන්නවා, උපාදානය කරගන්නවා, ආදරය කරනවා, තණ්හා වෙනවා. මේ නොයෙකුත් දේවල් වලට අපි මේ රිය ගමනට උපකාර වන්නා වූ කරුණු කීපයක් සම්බන්ධතාවයක් සකස් කර ගන්නා වූ සමුදය ධර්මයක් බිහි කර ගන්නවා. ඒ නිසා මේ රිය ගමනට උපකාර වෙන්නේ එක අතකින් රිය දේට ඇලීම කියන අන්තවාදී දැක්ම දෘෂ්ටිය ආකල්පය. අනික් පැත්තෙන් අප්‍රිය දෙයක් ඇහැට අප්‍රිය රූපයක්, කනට අප්‍රිය ශබ්දයක්, නාසයට අප්‍රිය ගඳ සුවඳක්, දිවට අප්‍රිය දෙයක්, කයට අප්‍රිය පාදක්, ඒවගේම මනසට අප්‍රිය කියලා හයක් තියෙනවා. මේ අප්‍රිය දේවල් වලට යම් ආකාරයක ගැටීමක් ඇති වෙලා එතනදී අර ඊට විරුද්ධ වූ, අර පළවෙනි වේශයට විරුද්ධ වූ දෙවෙනි වේශයකින් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා අප්‍රිය. එහෙමනම් පින්වතුනි යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන දෙක පිළිබඳව යම් පිරිසිඳ දැකීමක් ලබන්නට පුරුදු වීම. දැන් අපි අර මුලින් ගාථාවේ කියපු වචන ටික පොඩ්ඩක් බලමු. ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, යේහි විපයෝගෝ, අප්පේහි සම්පයෝගෝ, යම්පි ඉච්ඡන් නලවති තම්පි දුක්ඛා. මෙතන කියනවා පියන්න විග්‍රහ කරපු වචන අටක්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. දැන් මේ ජාති, ජරාව, ව්‍යාධිය, මරණය දුකට හෝ සැපට හෝ හේතු වෙන්නේ යම් නම් පුද්ගලයන් තුළ තියෙන පවතින ක්‍රියාත්මක වන ක්‍රියාප්‍රිය භාවය හේතු කොටගෙන, මුල් කොටගෙනයි, නිධාන කොටගෙනයි, ප්‍රත්‍ය කොටගෙනයි. ඒ නිසා මෙතන මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා තියෙන්නේ ඔය කියන ක්‍රියාප්‍රිය කියන වචන දෙකමයි. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව පිළිසිඳුව මේ පියන වටක් ප්‍රිය අප්‍රිය කියන අර්ථය ඇතුළු විග්‍රහ කරලා කියනවා. ජාති පි දුක්ඛාදුවේ මේ උපතක් උපජති කියන්නේ මේ සම්මත අපියාගෙන අපි සම්මතයෙන් පණවාගත්ත උපත පමණක් නෙමෙයි, අපේ හිතේ උපදින සියලුම අවස්ථාවන් තරහක තුනක්, රාගයක් තුනක්, ඇලෙන්දයක් රූපයකට, ශබ්දයකට, ගඳකට, මේ අම්මාකාරයකට අපේ හිතේ යම් අරමුණක් පිළිබඳව උප්පත්තියක් ලැබුවත් ඒකත් ප්‍රිය අප්‍රිය කියන දෙක අනුවයි අපිට දුකව සැපව ලබා දෙන. ව්‍යාධියක් එහෙමයි, ඒ වගේමයි ජරාවක් එහෙමයි, මරණයක් එහෙමයි. මේ මරණය, ව්‍යාධිය, ජාතිය, ජරාව මේ හතර පුද්ගලයෙකුට දුකගෙන දෙන්නේ ප්‍රිය අප්‍රිය කියන දෙක තියෙන නිසයි. ඒ ප්‍රිය අප්‍රිය තේරුම් ගන්නට බැරි වීම නිසයි පුද්ගලයා දුකටපත් වෙන්නේ. මේ විග්‍රහයේ තියෙන්නේ පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතම් කිය. ඒ කියන්නේ පරිඤ්ඤාතම් කියන්නේ පිළිසිඳ දෙක දකින්න. පිළි අපිරි දෙකම සිඳ දැකිය යුතු. දැන් මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා විග්‍රහ කළා බුදුහාමුදුරුවෝ. මේක දෙපැත්ත විග්‍රහ කළා. පියේහි විප්‍රයෝගෝ, අපියේහි සම්පයෝගෝ. මේ දෙකම දුකයි. හොඳට තේරුම් ගන්න, අපි ප්‍රියයි කියලා තීරණය කළා නිත්‍යදේ, සුඛදේ, අත්ථදේ උපාදානය කරගත්තා නම් යම් විද්‍යාවක් ඒ ප්‍රියදේ විප්‍රයෝගෝ. විපයෝග කියන්නේ අපින් වෙන්වීම, අපිට නැතිවීම, අහිමිවීම, විපරණාමයට පත්වීම, අන්‍යතාභාවයට පත්වීම. මේ සියලුම වචනවල අර්ථය යේහි විපයෝග. අපි ප්‍රිය වූ දෙයක් අපෙන් වෙන්වීම, අපේ නැතිවීම, අපිට නැතිවීම. දැන් අර අපි යම් කිසි කෙනෙක් මරණයට පත් වුණාම අපි අඬන්නේයි, අපිට ප්‍රිය බුද්ධයෙක් මැරුණාමයි අපි අඬන්නේ විපයෝගයේ නිසා. ඒ වගේම අප්‍රියෙහි සම්පයෝග එක දුකයි. අපිට අප්‍රිය දෙයක්, අමනාප දෙයක්, අමීරි දෙයක්, නොකැපටි දෙයක්, නොගැලපෙන දෙයක්, නොසීහෙන, නොපෑහෙන මේ ආදී කොට ඇත්තා වූ යමක් අපිට එක්ක ලං වෙනවන, එකතු වෙනවන, සම්බන්ධ වෙනවන, සම්බන්ධ වීම තමයි මෙතන අප්‍රියෙහි සම්පයෝග. සම්පයෝග කියන්නේ එතන සම්බන්ධ වෙනවා අපිට අප්‍රිය දෙයක්, නොකමැති දෙයක්. ඒකත් දුක. එහෙමනම් පින්වතුනි, මේ දුක්ඛාරිය සත්‍ය කියන මේ විග්‍රහයේදී, මේ දුක පිළිබඳ ආර්ය සත්‍ය විග්‍රහයේදී විග්‍රහ කරලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේ, පුද්ගලයෙකුගේ, සත්වයෙකුගේ හිතේ ඇතිවන ප්‍රිය අප්‍රිය කියන ද්වතාවය දෙපැත්ත. මේ දෙපැත්තමයි සියලුම දුකට හේතු වෙන්නේ වෙන කිසිම දෙයක් මෙතන විග්‍රහයක් කරලා නැහැ. ව්‍යාප්තිය කියන්නේ කොහමද අට ආකාරයෙන්. ඊට පස්සේ තුන්වෙනි පේළියේ විග්‍රහය කියලා යම්පි ඉච්ඡා නලබති තම්පි දුක. යම්පි ඉච්ඡා. ඉච්ඡා කියන්නේ කැමැත්ත යම් ප්‍රිය වූ දෙයක් කෙරෙහි කැමැත්ත ඇති වුණා. ඒ කැමැත්ත ඇති වූ දේ නොලබන තාක්කල් තම්පි දුක. තමන් ප්‍රිය වූ දේ ප්‍රිය කරන දේ තමන්ට නොලැබෙන තාක්කල් මේ දුක හට ගන්නවා, දුක පවතිනවා, දුක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ පංචස්කන්ධයම දුකට හේතු වෙන්නේ මේ ප්‍රිය අප්‍රියතාවය මුල් කරගත්ත නිසයි. නමුත් මේ ප්‍රිය අප්‍රියතාවයේ නියත වූ ලක්ෂණ තුනක් තියෙනවා. මේ ලක්ෂණ තුන නිසා මේ ප්‍රිය අප්‍රියතාවය අපිට කැමතිසේ මනාපදේ ඍජුසේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවත්වන්නට නවත්වන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ලක්ෂණ තුන තමයි සංකිට්ඨේන කියන වචනෙන් විග්‍රහ කළේ මේ බුද්ධ දේශනාව. සංකතයක නියත වූ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තියෙන සංකතයක් යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් අපි ඒ පංචස්කන්ධය ඇතුළේ උපාදානය කරගත්තොත් ඒ ලක්ෂණ තුන හිතේ ක්‍රියාත්මක වෙන නිසා ඒ පංචස්කන්ධ උපාදානය දුකට හේතු වෙනවා. මේ ලක්ෂණ තුන මේ සංකත සියලුම සංකත සබ්බේ සංඛාරා අනිච්චාදී දුක්ඛාදී අනාත්මාදී කියපුවෙකේම එන එකක්. මේ පටිච්ච සමුප්පන්නයි. මේක හේතුඵල ධර්මයක් නිසා, හේතුඵල පරම්පරාවක් නිසා, හේතුවක් නිසා හිතේ උපදින දෙයක්. ඒක පටිච්ච සමුප්පන්නයි. ඒ වගේම මේ පංචස්කන්ධය අපි උපාදානය කරගන්නේ ඒකේ අනිච්ච බව නොදැන. ඒක නිච්චයි කියලා. ඒක නිච්ච කියලා හිතේජා. ඒ වගේම මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ ඒකේ අත්තයි කියලා අනත්ත බව නොදැන. එනිසා පින්වතුනි මේ සංකිට්ඨේන කියන මාර්ගදී භාෂාවේ වචන දෙකක් තියෙන්නේ. සංකතයක ලක්ෂණ තුනක්, නියත ලක්ෂණ තුනක් කියන එකයි. පටිච්ච සමුප්පන්න වූ, අනිච්ච වූ, අනත්ත වූ මේ පංචස්කන්ධයේ ඇටියට අපි උපාදානය කරගන්නා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කුඩවල පහ අපිට කැමති දේ, විසු දේ, මනාප දේ, නිත්‍ය දේ, සුඛ දේ, අර්ථ දේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නොපවතින නිසා ඒක දුකයි. ඒක නිත්‍ය දේ, සුඛ දේ, අර්ථ දේ පවත්වන්න බැහැ. එහෙමනම් මේ දුක්ඛාරය සත්‍ය විග්‍රහ කරලා තියෙන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන පුද්ගලයා තුළ ඇතිවන ආකල්පයක්, එහෙමනම් දැක්මක්, එහෙමනම් දෘෂ්ටියක්. දැන් අපි බලමු මේ පුද්ගලයා තුළ මේ ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්නේ මොකද්ද? ඒකටත් හේතුවක් තියෙනවා, ඒකටත් නිදානයක් තියෙනවා, ඒකටත් ප්‍රත්‍යයයි. දැන් ඒක පුද්ගලයාගේ පුද්ගලයාට තනින් තනට, දවසින් දවසට, අවස්ථාවෙන් අවස්ථාවට, වෙලාවෙන් වෙලාවට, වයසින් වයසට, කාලෙන් කාලෙට මේ ප්‍රිය අප්‍රිය බව විවිධයි. අපි ඕනෑම උදාහරණයක් අරගෙන මේක බලන්න පුළුවන්. ඇඳුමක් ගත්තා, තනක් ගත්තා, අවස්ථාවක් ගත්තා, මේ ප්‍රිය අප්‍රිය බව පුද්ගලයාගේ හිතේ ඇතිවන තාවකාලික වූ දෙයක්. අපි පොඩි කාලේ ගම්මු ළමේ, පොඩි ළමේ, මේ පොඩි ළමේ ඒ වෙලාවේ නොදන්නා කම නිසා සෙල්ලම් පැටුවලට කැමති, සෙල්ලම් කාරියකට, සෙල්ලම් ගේකට, මෝනිකෙකුට මේ වගේ දෙයකට කැමති. ඒ පොඩි ළමයා ඒ සෙල්ලම් බඩුව සුරු කරගන්නවා. අපි හිතමු පොඩි ගෑන ළමෙක් නම් මෝනිකෙකුට. මේ මෝනිකට ප්‍රිය නිසා ඒක අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. වැඩි වෙලාවත් ඔය පොඩි ළමයාගේ ඔය බෝනික්කාව කවුරු හරි උදුර ගත්තොත් ඒ ළමයාගේ අර ප්‍රිය මුදේ නැති වුණාම අන්න ඒ නිසා ඒ බෝනික්කාව කවුරු හරි බලහත්කාරයෙන් උදුර ගත්තොත් අන්නේ වෙලාවේ අර පුද්ගලයාට අර දරුවාට අර පියේහි විප්‍රයෝගයක් ඇති වෙනවා. යම්පි ඉච්ඡන් අර කැමති උදේ තමන්ට නොලැබී යනවා. ඒ වගේම ඒ පුද්ගලයා තුළ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ ඒ වෙලාවේ ඇති වෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ප්‍රිය වූ අප්‍රිය වූ බව ඇතිවීමයි මේකට මේ දුකට හේතු වෙන්නේ. දුක කියන්නේ ඵලයක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව පුද්ගලයා තුළ ඇතිවන ප්‍රියාප්‍රිය බව. දැන් ඔය උදුරාගත්ත ගෝණිකාව තව විනාඩි දෙකකින් අර පුද්ගලයා ආපහු දෙනවා. දුන්න ගමන්ම අර දරුවාගේ හිතේ නැවතත් තිනාවක් ඇති වෙනවා, ප්‍රිය බවක් ඇති වෙනවා, අර දුක නැති වෙනවා. මොකද අර පංචස්කන්ධය උපාදානය කරගත්ත නිසා. ඒක නිසා පින්වතුනි පුද්ගලයාගේ හිතේ ඇතිවන පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය භාවය තමා මේ දුක්ඛ ආර්ය සත්‍ය හැටියට විග්‍රහ කළේ. ඒ මිසක බුදුහාමුදුරුව මාගදී භාෂාවෙන් කිසි දවසක කොතැනකවත් දේශනා කළ නැහැ මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා. බුදුහාමුදුරුව එහෙම කියපු දෙයක් නෙමේ. මේ වැරදියට පරිවර්තකය බෞද්ධයව මුලා කරන්නට, රවටන්නට, වැරදි මාර්ගයක යවන්නට, මේ නිවන් මඟ මේ උතුම් ධර්මයේ විකෘති කරන්නට කරපු පරිවර්තනයක් බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා උතුම් බුද්ධ ධර්මයේ මේ පුද්ගලයෙකුගේ මනස ක්‍රියාත්මක වන ආකාරය, පංචස්කන්ධයට හේතු වන ආකාරය පැහැදිලි කරපු ධර්මයක් මිසක මේක බුදුහාමුදුරුවෝ කොහේවත් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ දුකට හේතුවක් තියෙනවා. හේතුව පුද්ගලයා තුළ ඇතිවන ප්‍රියාප්‍රිය භාවය. ප්‍රියාප්‍රිය භාවය පුද්ගලයාගේ පුද්ගලයාට තනින් තනට අවස්ථාවෙන් අවස්ථාවට දවසින් දවසට විනාශ වෙනවා. ඒ නිසා මේක මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියන එක හරියට පරිවර්තනය කළා නම් පදගත පද වර්ම විදිහට අත්හැරලා අර්ථ ධර්ම නිරුත් සහිතව ඔය පියන් වට පි අපි දෙකම පරිවර්තනය කළ යුතු. දැන් ඔය පරිවර්තකයෝ මේ පියන අටම අමතක කරලා අත්හැරලා පරිවර්තනය කළ යුතු. මොකද ඒක ධර්ම අවබෝධයක් නෑ, පටිච්චසමුප්පාද ධර්මයක් දන්නේ නෑ, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයක්. දැන් මේක නිසා මේ පරිවර්තනය නිසා උද්දලේකට මේ නිවන් දකින්නට තියෙන අවස්ථාව, තමන්ගේ හිත ගැන තමන්ට කල්පනා කරන්න තියෙන අවස්ථාව, මේ සියලුම දුකට හේතුව තමන්ගේ හිතේ ප්‍රිය උදයක් ඇති වුණා, ප්‍රිය බවක් ඇති වුණා. ඒ ප්‍රිය බව තාවකාලිකයි. ඒ ප්‍රිය බව අප්‍රිය බවට පත් වෙනකොට අපිට දුක එන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද ඒක තේරුම් ගන්න බැරිකම විදිහට පරිවර්තකයෝ මේ සියලුම දේ පරිවර්තනය කරනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එකක් අද බෞද්ධයෝ කියලා බුද්ධාගමෙන් දේශකයෝ මේ මිනිසුන්ට විග්‍රහ කරන චතුරාර්ය සත්‍ය එකක්. මේක දෙකක් නිසා එකක් කියවන්නේ. ඒ නිසා මේ බුද්ධාගමේ විග්‍රහ කරන ඔය ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කොටින්ම පංචස්කන්ධයෙන් දුකයි කියන එක එහෙම බුදුහාමුදුරුවන්ගේ කතාවක් හෝ දේශනාවක් හෝ විග්‍රහයක් හෝ නොවන බව පැහැදිලිව පිළිසිදුව සියලුම බෞද්ධයන් විසින් අවබෝධ කරගත යුතුයි. ඒ නිසා නිවනට උපකාර වන පළමු වන චතුරාර්ය සත්‍යයෙන් පළමු වන ආර්ය සත්‍ය වැරදි වුණාම කොහොමද මිනිස්සු නිවන් දකින්නේ? කල්පනා කරන්න. නිවනට අවශ්‍ය වන මේ අවශ්‍යදී තේරුම් ගන්න කොහොමද? ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ පුද්ගලයේ තුළ උපත ලබන පවතින ක්‍රියාත්මක වන මේ කැමැත්ත, ප්‍රිය බව, අප්‍රිය බව, සෑම පුද්ගලයෙක්ම ප්‍රිය බවට ඇලෙනවා අප්‍රිය බවට ගැටෙනවා. මේක නිසායි මේ සියලුම දුකට මුළු නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු පුද්ගලයා තුළ උත්පත්තිය ලබන්නේ නිර්මාණය වෙන්නේ සකස් වෙනවා. ඒ නිසා පින්වතුනි තම තමන් විසින් කල්පනා කළ යුතුයි. තමන් යම් දෙයකට ප්‍රිය වුණොත් ඒ ප්‍රියදේ ඒ ආකාරයෙන් නිත්‍යසේ සුඛසේ අර්ථසේ පවත්වන්නට උත්සාහ කරනවා නම් සියලුම පෘථග්ජන පුද්ගලයන් විසින් ඒක පෘථග්ජන ස්වභාවය. ඒක අසුද්ධවත් පෘථග්ජන පුද්ගලයන්ගේ නියත ස්වභාවය. තමන් ඇහෙන් ප්‍රිය වූ රූපයක්, කනෙන් ප්‍රිය වූ ශබ්ද රූපයක්, නාසයෙන් ප්‍රිය වූ ගඳ සුවඳ රූපයක්, දිවට ප්‍රිය වූ රසක්, කයට ප්‍රිය වූ පහසක්, මනසට ප්‍රිය වූ ධර්මයක් යම් ආස්වාදයක් ලැබීම සඳහා යම් පිනවා පිනවා සිටීමේ කැමැත්තක් ඇතිවීම සඳහා ප්‍රිය දේට තණ්හා වෙනවා, ආසාව වෙනවා, අවශ්‍යතාවයෙන් අල්ලගන්නවා, උපාදානය කරගන්නවා, අයිති කරගන්නවා, එකතු කරගන්නවා, පොද ගහගන්නවා. මේක නිසායි සියලුම මිනිස්සු සියලුම පෘථග්ජන මිනිස්සු මේ පංචස්කන්ධය උපාදානය කරගන්න. හැබැයි ඒ පංචස්කන්ධය උපාදානය කරගන්න යම් පුද්ගලෙක් මේ තමන් කොච්චරම ප්‍රිය වුණත් මధుර වුණත් මිහිරි වුණත් මේ සියලුම දේ තමන්ට කැමති දේ පවත්වන්න නවත්වන්න ඍජුසේ මනාපසේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ අලගෙන අන්තිකර ගන්න බැරි බව තේරුම් ගත්තොත් අන්න එදාට ඒ පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය කියන එකේ විග්‍රහ කළ තියෙන බුදුහාමුදුරුව හේතුඵල ධර්මයක් පැහැදිලිව පිරිසිදුව මේක තේරුම් ගත යුතුයි. හේතුව පුද්ගලයා තුළ ඇතිවන ප්‍රියාප්‍රියභාවය එක වෙනස් වෙනවා. එක කැමති දේ නිත්‍ය දේ නිසි දේ පවතින්නේ නැහැ, මනාප දේ පවත්වන්න බෑ. ඒ නිසා මේ පැවැත්ම තුළ අපි යම් දෙයක් ඒ නිත්‍යසේ සුඛසේ අර්ථසේ පවත්ව ගන්නට උත්සාහ කළා නම් ඒ උත්සාහ ගන්නේ අර ප්‍රිය බව නිසා, මිහිරි බව නිසා, දැක්ම වැරදි නිසා, දෘෂ්ටිය වැරදි නිසා, සක්කාය දෘෂ්ටිය ඒ සඳහා කියන නිසා, පවත්වන නිසා. ඒ නිසා දැන් යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ මේ තියෙන දෘෂ්ටිය වැරදි බව, මේක මිත්‍යා දෘෂ්ටියක් බව, මේක මායාවක් බව, මේ තමන්ගේ හිතේ පමණක් ඇති වූ කැමැත්තක් නිසා මේක උපාදානය කරගත්ත බව, ගන්න බව, මේකට ඇලින බව, මේක අල්ල ගන්න බව, මේක ප්‍රිය වූ බව තේරුම් ගන්නට අද බැරි වෙලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වන්නා වූ සරල, ඉතාම සරල විග්‍රහය නොකරන නිසා, නොකරන නිසා, නොතේරෙන විදියට වහල කියන නිසා. එනිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ දුකට හේතුව මේ ගිය ගමනයි දුක. මේ ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමට උපකාර වෙන්නේ ඔය කියන ප්‍රිය අප්‍රිය බව, වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කිරීමේදී දුක්ඛාරි සත්‍ය පරිඥාතං පරිඥය ත්‍රිපරි වටයක් විග්‍රහ කළා. මේ දුක පිරිසිඳ දකින්න ඕන. දුකට හේතුව පිරි අපිරි දෙක සිඳින්න ඕන. දැන් අපි අපේ හිතේ උපදින ප්‍රිය බව අප්‍රිය බව වෙන කෙනෙකුට සිඳින්න බෑ, වෙන කෙනෙකුට දකින්න බෑ, තේරුම් ගන්න බෑ. අපේ හිතේ යම් දෙයක් කෙරෙහි අපේක්ෂාවක් ඇති වෙන්නේ, සාපේක්ෂතාවයක් ඇති වෙන්නේ මේ කියන උපේක්ෂා සිතක් නැතුව ඔය කියන ප්‍රිය අප්‍රිය කියන දෙක ඇතිවීම නිසායි. එනිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි තමන්ගේ හිතේ මේ නිවන් දකින්නට බාධා වෙන ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ප්‍රතිපක්ෂ වූ බාධා වූ ක්‍රියාප්‍රිය බව තියෙන්නේ පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ වෙන ලෝකේ තියෙන දෙයක් එහෙම නෙමෙයි මේ ලෝකේ නොඑක් දේවල් ප්‍රියදේ මිහිරිදේ මధుරදේ තියෙනවා අපි ඒ ප්‍රියදේ මధుරදේ හැම එකක්ම අල්ලගන්නේ අයිති කරගන්නේ නැහැ අප්‍රිය දේවල් කියනවා ඒවට ගැටෙන්නේ නැහැ යම් යම් පුද්ගලයන්ගේ යම් යම් පුරුද්දක් නිසා ගති පුරුද්දක් සහ හුරු පුරුද්දක් නිසා ප්‍රිය දේට ඇලීමකුත් අප්‍රිය දේට ගැටීමකුත් තියෙන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ සඳහා අවචනම් බොහොම නිතරම පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා දැන් අපි ගමු දූරියෙන් දූරියෙන් ප්‍රිය පුද්ගලයාට ගති පුරුද්දක් නිසා හුරු පුරුද්දක් නිසා ඒක අමුත්‍ය වගේ ප්‍රියයි දූරියෙන් අමුත්‍ය වගේ ප්‍රියයි ඒ වගේම අර හුරු පුරුද්දක් ගති පුරුද්දක් තියෙන නිසා ඒ දූරියෙන් ගෙඩියම ඒ ගෙදරම තවත් එක්කෙනෙකුට වමන යන තරම් අප්‍රියයි දැන් මේ දූරියන් ගෙඩිය තියෙන්නේ එක පාටයි එක සුවඳයි එක රසයි එක ගඳයි ඔකම අර පංචස්කන්ධයම ඔය අංග පහම එකයි දෙකක් එහෙම නැහැ නමුත් කොහෙද ඔය ප්‍රිය අප්‍රිය බව හැදුනේ එක පුද්ගලයෙක් මේ දූරියන් ගෙඩියට ප්‍රිය වුණා ඒ දූරියන් ගෙඩියටම තවත් පුද්ගලයෙක් අප්‍රිය වුණා මේ අන්ත දෙකක් එනිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ ඔය පිරි අපිරි දෙක තමන් තුළ අන්තවාදී ලෙස පවතිනවා ක්‍රියාත්මක වෙනවා ප්‍රිය දෙයට ඇලීම සහ අප්‍රිය දෙයට ගැටීම නිසා මෝහය හටගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙනවා ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ පිරි අපිරි දෙකම ගති දෙකම අන්ත දෙකම වැරදි දෙපළම සිඳින්න ඕන. ඒක සිඳීම තමයි පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා මේක මේ දුක අවබෝධ කරගන්නවා කියන්නේ මේ පැවැත්මට හේතුව මේ ජීවිත පැවැත්මට හේතුව මේ දිගින් දිගටම මේ සංසාර ගමන යන්නට හේතුව තමන්ගේ හිතේ උපත ලබන ප්‍රිය අප්‍රිය බව නිසා බිහි වෙන නිර්මාණය වන රාගය ද්වේෂය මෝහය බව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ප්‍රිය බවට ඇලීමෙන් අධ්‍යාත්මය කිලුටු වෙනවා අප්‍රිය බවට ගැටීමෙන් අධ්‍යාත්මය කිලුටු වෙනවා ප්‍රිය අප්‍රිය නිසා මනස මුවා වෙලා මෝහයෙන් මානයක් ඇති වෙනවා මෝහයක් ඇති වෙනවා මෝට්ට වෙනවා එනිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ තමන්ගේ හිතේ මේක වරද කියන වෙන කොහෙවත් ලෝකේ කාටවත් බැනලා කියලා වැඩක් නැහැ තමා තේරුම් ගත යුතුයි තමන්ට මේ නිවන් අවබෝධ කරගන්නට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය මිදී නිදහස් වෙන්නට බැරි තමන්ගේ හිතේ තියෙන වැරදි දැක්ම වැරදි දෘෂ්ටිය වෙන මොකක්වත් නෙමේ මේ ප්‍රිය බව අප්‍රිය බව බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර ධර්ම මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම සක්කපඤ්ඤ සූත්‍රයේ ඒ වගේම චක්කවත්තිනාද සූත්‍රයේ තව බොහෝ සූත්‍ර සලායතන සූත්‍රවල මේ පියේහි කියන අපියේහි කියන වචන දෙක විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුළු දේශනාවෙම මූලික ආගය මේ ප්‍රිය බව අප්‍රිය බව විග්‍රහ කිරීම. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ ජීවිත පැවැත්ම දුකටපත් වන පැවැත්ම මේ පවත්න්නේ මේ දිගින් දිගටම යාලියල් මතු නැවත නැවතත් පුනක් භව කියන තත්ත්වයට පත් වෙන්නේ පුන පුනා බිහි වෙන්නේ මෙන්න මේ ප්‍රිය භව අප්‍රිය භව අපිට සිඳින්නට බැරිව ඒ ප්‍රිය භවට ඇලීමක් අප්‍රිය භවට ගැටීමක් නිසා. දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ ප්‍රිය භවට ඇලීමක් සමග අප්‍රිය භවට ගැටීමක් සමග ප්‍රිය අප්‍රිය අතර මැනීමක් සමග මේ තුනෙන්ම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ තුනෙන්ම මතු සම්බන්ධතාවයක් ඇතිවන යම් බැඳීමකට බන්ධනයකට සංදිවීමකට පුද්ගලයා පත් වෙනවා. දැන් අපි අර ප්‍රියයි කියලා රූපයක් උපාදානය කරගත්තු එතෙන්දී ඒ රූපයට සම්බන්ධ වෙනවා. ශබ්දයකට හෝ ගන්ධකට සුවඳකට දිවකට රසකට පහසකට මනසකට ධම්මතාවකට මේ හැම එකකම අපි යම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සම්බන්ධතාවය ඇති වෙන්නට හේතුව ප්‍රිය භවට ඇලීම හෝ අප්‍රිය භවට ගැටීම හෝ ප්‍රිය අප්‍රිය අතර සංසන්දනයක් කිරීම. මේ සම්බන්ධය ඇතිවීම තමයි දෙවෙනි ආර්ය සත්‍ය හැටියට බුදුහාමුදුරුව දේශනා කළේ යායන් තණ්හා කෝණෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනි කියන මේ විග්‍රහයෙන් සමුදය විග්‍රහ කළා. සමුදය කිව්වේ සම්බන්ධයක් උපත ලැබීම. අපි මතු සම්බන්ධතාවයක් උපත ලැබෙන එක තමයි සමුදය කිව්වේ, වෙන මොකක්වත් නෙමෙයි. මේ යම් කිසි සමානතයක් උපත ලැබීමක් නෙමෙයි. අපේ ප්‍රිය භව අප්‍රිය භවට අදාළවයි අපි ප්‍රිය දෙයට ඇදෙනවා කියන රාගය, අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂය, ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරනවා කියන මානය ඇති වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ තුනෙන්ම ඇති වෙන්නේ සමුදය, සම්බන්ධතාවය උපත ලැබීම. ඒ සම්බන්ධතාවය අපිට අපේ හිතේ උපත ලැබුණ අපේ මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ චිත්ත සංතානය තුළ ඔය ගතිය තැන්පත් වීමත් සමග රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ආසව හැටියට තැන්පත් වීමත් සමග අපි සසරට බන්ධ වෙන, බද්ධ වෙන, බැඳෙන, සංදිවන මේ බැමි තුන සකස් වෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම කියන එක තවත් වචනකින් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා පැහැදිලිව. මේ දුක කියන්නේ අපි වර්තමාන මොහොතේ කරන, කියන, හිතන දේවල් නිසා ඇතිවන ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන, කියන, හිතන දේවල් නිසා ඇතිවන මේ ප්‍රිය අප්‍රිය භාව නිසා ඇතිවන සම්බන්ධතාවයක් ඉපත ලැබීම. ඒ නිසා මේ දුක්ඛ ආර්ය සත්‍යත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යත් කියන දෙකම එකට ඒකාබද්ධවයි තේරුම් ගත යුතුයි. එමත් නැත්නම් පැවැත්ම කියන්නේ දුක, ඒක දිගින් දිගටම පවත්වාගෙන යෑම දුක්ඛ සමුදය. මේ දිගින් දිගටම පවත්වාගෙන යෑම නැවැත්ම දුක්ඛ නිරෝධය. ඒ දිගින් දිගටම පවත්වාගෙන යෑම ප්‍රතිපදාවක් අනුව සාමුලින්ම නිරෝධගාමී ප්‍රතිපදාවෙන් අවසාන වශයෙන් සංවර්ධතිගෙන තිත තැබීම, එමෙන්න පවත්වාගෙන යෑම නැවැත්ම හැටියට තිත තැබීම තමයි චතුරාර්ය සත්‍ය. එහෙමනම් දැන් දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කියන මේ මාර්ග දීපාසාවේ වචන හතර වෙනුවට පැහැදිලි පිළිසිදු වචන හතරක් කියන්න පුළුවන්. පැවැත්ම පවත්වාගෙන යෑම, නැවැත්ම නවතාචුත ලැබීම චතුරාර්ය සත්‍ය. මේක තමයි, මේක දෙකක් තියෙන මෙතන හතරක් කිව්වට ඇත්ත වශයෙන් සමුදය නිරෝධය තමයි නිවන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. එතකොට යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං තේරුම් ගත්තනම් අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කොණ්ඩඤ්ඤ වංගනා මෙන්න මේකයි තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය මේ ආකාරයට දේශනා කළා. එහෙම නැත්නම් මේ බුද්ධ වාචිතේ මේ ප්‍රිය භව අප්‍රිය භව තමන්ගේ හිතේ ඇතිවන වැරදි දෙයක් බව, අන්ත දෙකක් බව තේරුම් ගත යුතුයි. මේ සියලුම දේ අපිට දුකට හේතු වෙන සියලුම දේ ඇති වෙන්නේ තමන්ගේ හිතේ ප්‍රිය බවට ඇලීම අප්‍රිය බවට ගැටීම කියන වැරදි දෙකක් නිසා. අන්ත දෙකක් නිසා. ඒ නිසා පින්වතුනි මේ ප්‍රිය බව අප්‍රිය බව කියන එක පැහැදිලිව තේරුම් ගත යුතුයි. උපේක්ඛා සිතට විරුද්ධයි. උපේක්ඛා සිත නම් අපි ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ. ඉවසීමෙන් විමසීමෙන් ප්‍රියා ප්‍රියාකර උපේක්ඛා සිතින් කල්පනා කරලා පිළිසිඳ දැකලා ඒකෙන් මිදී නිදහස් වෙනවා. උපේක්ඛා සිතක් ඇතුව ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව උපේක්ඛාවෙන් කටයුතු කරනවා. ඉතින් ඒක නිසා අර ලාභයට ඇලෙන්නේ නැහැ, අලාභයෙන් දුක් වෙන්නේ නැහැ. ලාභයෙන් උද්දාම වෙන්නේ නැහැ, අලාභයෙන් දුක් වෙන්නේ නැහැ. මේක නිසා මේ දුක කියන්නේ ඔය ප්‍රිය අප්‍රිය බව, සැප කියන්නේ ප්‍රිය බවට ඇලීම, දුක කියන්නේ ප්‍රිය බව නැතිවීම. ඉතින් ඒක නිසා ඔය අටලෝ දහමම ඇති වෙන්නේ අර තමන්ගේ හිතේ, තමන්ගේ ආකල්පය අනුව, තමන්ගේ වැරදි දැක්ම අනුව, දෘෂ්ටි අනුව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් නොගැනීම අනුව. ඒ නිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්නවා කියන්නේ මේ සංසාර රිය ගමන සාරයි කියලා, සංසාරයි කියලා ඔය සං කියන්නේ ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගය, අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂය, ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරනවා කියන මෝහය තුනේම නිසා මේ සම්බන්ධයක් ඇතිවීම සාරයි කියලා හිතන පුද්ගලයා තමයි අනේක ජාති සංසාර. මේකෙන් නිදි නිදහස් වෙන්න නම් අපි අපේ හිතේ උපදින ප්‍රිය බව අප්‍රිය බව තේරුම් අරගෙන මේ ජාති ජරා මරණ ව්‍යාධි සියලුම ධර්ම වලට හේතුව තමන්ගේ හිතේම උපදින ප්‍රිය බව අප්‍රිය බව තේරුම් ගැනීමෙන් අපිට පිළිසිඳ දැක ගන්න මේ සමුදය නිරෝධ කරන්නට පුළුවන්. සමුදය නිරෝධ කරන්න බෑ පිළිසිඳ දැක්කේ නැත්නම් පිළි අපිරි දෙකම හිතේ හිතේ අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වීමයි පිළිසිඳ දකින්නවා කියන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ නිවන් මඟට උපකාර වන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන මේ උතුම් ධර්මය පැහැදිලිව පිළිසිඳුව මාර්ගී භාෂාවෙන් දේශනා කළ පසු කාලෙක එන පුද්ගලයෝ පෘථග්ජන ලෝකයා මේවට තමන්ට හිතෙන ආකාරයට පද පරම විදියට පෘථග්ජන විදියට මිනිසුන්ගේ නිවන වහන විදියට පරිවර්තනයක් කළා. පදගත පරම පරම මේ පද පරම විදියට. ඒ නිසා කිසිම අර්ථයක් හරයක් නැති ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කියන පරිවර්තනයක් ඉදිරිපත් කළා. ඒක වැරදි. දැන් අපි ගන්න එකක් අන්තිමේක වුණා මරණ. මරණම් පි දුක්ඛ. මේ දැන් තමන්ට සම්බන්ධයක් නැති, ඥාතිත්වයක් නැති පුද්ගලයෝ ඕන තරම් මැරෙනවා. අපි හිතමු එක්ක ඉන්දියාවේ එක අර බදුල දිස්ත්‍රික්කේ නායන් ගිහිල්ලා කවුරු මිනිස්සු මැරෙනවා. අපිට දුකක් එනවද? නෑ. ඇයි හේතුව? අපේ පුද්ගලයා ප්‍රියභාවෙන් අල්ලගෙන තුන්නේ. අපිට ප්‍රියභාවේ අපිට ප්‍රිය බවක් නෑ. ඒ වගේම අප්‍රිය බවකුත් නෑ. ඒ නිසා අපිට එතන දුකක් ඇති වෙන්නේ නැහැ, ලබක් ඇති වෙන්නේ නැහැ. බැරිලාවත් ඔය මිය පරලෝකීය එක්කෙනෙක් හරි තමන්ට ඥාතිවරයෙක් වුණා නම්, තමන් ප්‍රිය කරන පුද්ගලයෙක් වුණා නම්, තමන්ගේ ප්‍රිය බව නිසා ඒ පුද්ගලයාට ඇලුණා නම්, මගේ පුද්ගලයෙක් කිව්වා නම්, මම මගේ මට සම්බන්ධ පුද්ගලයෙක් වුණා නම්, අන්න එතෙන්දී ප්‍රිය බව නිසා අපිට අර ප්‍රිය පුද්ගලයාගේ මරණය දුක බවට පත් වෙනවා. අපි ඒකෙන් දුම්නටක් ඇති කර ගන්නවා, දුකක් ඇති කර ගන්නවා. ඒ නිසා අපිට දුකක් ඇති වෙනවා. වැඩි වෙලාවත් අපි අනිත් පැත්ත බලමු. ඔය පුද්ගලයා, ඔය මැරිච්ච පුද්ගලයා කවුරු හෝ අපි අප්‍රිය කරන අපේ තරහකාරයේ, විරුද්ධකාරයේ, වෛරකාරයේ වුණා නම් මොකද වෙන්නේ? අර පුද්ගලයාගේ මරණය අපිට සැපක් වෙනවා. ඒ නිසා අපි මුතුනි හොඳට හිතන්න ඕනේ මේ ප්‍රිය බව අප්‍රිය බවයි දුකට සැපට දෙකටම මුල හේතුව. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හේතුඵල ධර්මයට වහගල්පා බලා කල්පනා කරන්න ඕන. මේ දුකට හේතු මොනවාද? සැපට හේතු මොනවාද? ඔය මේ ජාතිපි, ජරාපි, ව්‍යාධිපි, මරණම්පි හතරෙම ඔය ආකාරයට දෙපැත්තම තියෙන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. එතකොට මේක මායාවක්. මායාවක් කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ දෘෂ්ටියේ දැක්මේ වැරද්දක් නිසායි මේ දුකටපත් වෙන්නේ, මේ සැපයි කියලා හිතන්නේ. මේ දුක ස්ථීර වශයෙන් නිත්‍යදේ, දුකදේ, අර්ථදේ මේ සැප පාවතගෙන යන්න හදන්නේ මේ දුක් විඳින්න. ඒක නිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අද තියෙන බලවත්ම බාධකය මේ සම්වර්ත වශයෙන් කරලා තියෙන පරිවර්තනීය බව හොඳට පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ මිසක මේකේ තේරුම් ගන්න බැරි කමක් හෝ තැනක් ඕනේ නැහැ. නමුත් පරිවර්තකයෝ අර පොත්වල ලියදී ත්‍රිපිටක පොත පරිවර්තනය කරපු පඬිතුයෝ පරිවර්තනය කරලා තියෙන්නේ. අර ජෝතිෂ පරිවර්තනය කරපු ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි කියන මේකම මේ අතරම දාලා. ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විකෘති කළා පමණක් නොවේ, ලෝකයාට මේ විකෘති කරපු ධර්මය, වැරදි ධර්මය ලිඛිතව ප්‍රකාශනයේ ප්‍රකාශ කරලා ලෝකයාගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන මාර්ගය වැහුවා බව පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. ඒ මිසක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඉතාම සරලයි, පහසුවෙන්ම තේරුම් ගත යුතුයි. දැක්කට හැකි තමන්ගේ හිත පිළිබඳවයි තමන් බලන්න ඕන. අනුන්ගේ පැත්ත බලලා, ලෝකයේ බලලා, බාහිර ලෝකයේ බලලා අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි බව තේරුම් ගත යුතුයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යුත්තේ තමන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන හේතුවක් තියෙනවා. හේතුව තමන්ගේ හිතේ උපදින පටිච්ච වීම, කැමැත්ත, ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම කියන මෙන්න මේ වැරදි ආකල්පය, වැරදි දැක්ම, වැරදි දෘෂ්ටිය, මේකෙන් මිදී නිදහස් වීම සම්මාදිටියට පත් වීම. අර සමුදය විහි වෙන දේ තමයි රාගය, ද්වේෂය, මෝහය. සම්මාදිටිය කියන්නේ සමුදයෙන් මිදී නිදහස් වීම, අර සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වීම. සම්බන්ධතාවයක ප්‍රිය දේට නොඇලී, අප්‍රිය දේට නොගැටී, ප්‍රියාප්‍රියාතර සංසන්දනය නොකර අපිට පුළුවන්කම තියෙනවා මේ සම්මාදිටියට පත් වෙන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් පමණයි අර සමුදය නිරෝධ කරලා මේ දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා කියන හතරම තේරුම් ගන්න පුළුවන්. ඒ අනුවයි අපි අරිය පරිශ්‍රණය කළ යුත්තේ. ඒ නිසා මේ රිය ගමන අපිට අත්ත අවසන් කරන්න, අත්තරින්නට පුළුවන් කමක් නැහැ. අර ප්‍රියාප්‍රියතාවය හිතේ දිගින් දිගටම පවතින තාක්කල්. ඒ නිසා මේ රිය ගමන යන්නේ මේ සංසාරයි කියලා යන රිය ගමන යන්නේ මතු මතු යලි යලි නැවත නැවතත් උණක් බව වෙන්නේ, මතු උපදින්නේ. මේ සියලුම දෙයට හේතුව තමන්ගේ හිතේ උපදින ප්‍රියාප්‍රිය වාර්තාවය බව නොදැනීමයි, අඥානකමයි, දුප්පඤ්ඤස බව. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කිව්වේ තමන්ගේ හිතේ උපදින ප්‍රියාප්‍රිය බව. මේ සියල්ලටම මුල බව, හේතු බව, ප්‍රත්‍ය බව, නිදාන බව තමන්ට තේරුම් ගන්නට බැරි වෙනවා. මේකට තේරුම් ගන්නට බැරි හේතුවක් කියනවා ඔය අද උගන්නන දැනුම වැරදි, රැවටීම, වැරදි දෙයක්, වැරදි පරිවර්තනය. එනිසා මෙතන මේ දුක පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සියල්ලම විකෘති කරලයි අද වන විට බුද්ධාගමේ ප්‍රකාශ කරන්නේ. ඒකයි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි, ඒකයි මිනිසුන්ට සම්මා දිට්ඨියටපත් වෙන්න බැරි, ඒකයි මිනිසුන්ට තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් මේ ඇති වෙන වැරදි කිරුදු බව තේරුම් අරගෙන පිරිසිදු කරගන්නට බැරි තත්ත්වයකටපත් වෙලා දුක් විඳ විඳ මේ වැරදි සමාජයක් ඇති වෙලා මේ ඔක්කොම වැරදි කරගෙන මේ සංසාර රිය ගමන වටිනවා හොඳයි පියයි මනාපයි මිහිරිය කියා යන්නේ. ඒ නිසා පින්වතුනි අපි මේ කවදාද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා තුරු මේ පිරි අපිරි දෙක සිඳ දැකීම තුළ තමා තුළින්ම දැකීම ලබා ගන්නා තුරු කිසිසේත්ම මේ නිවනක් නෑ මේ ගමන යනවා. එනිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ සංසාර ගමනින් මේ සංසාර ගිය ගමනින් විදී නිදහස් වෙන්න අවශ්‍ය නම් සංසාර දුකින් මේ අනවරත සංසාර දුකින් විදී නිදහස් වීම අවශ්‍ය නම් තමන්ගේ සිත තුළ ඇතිවන පිරි අපිරි දෙක සිඳ දකින්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ උපේක්ෂා සුතින් හැම ලෝකෙම හැම තැනක් ගැනම හැම තැනක් ගැනම අවස්ථාවක් ගැනම දකින්නට පුළුවන්. ඒ අනුව තමා සක්කාය සිත්ති විචිකිච්ඡා දීර ප්‍රතිපරාමාද තමන්ගේ හිතෙන් දුර වෙන. ඉතින් ඒක නිසා පින්වතුනි කල්පනා කරන්න ඕන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ඔය පොත්තේ තියෙන වැරදි දේවල් වලට අදාළව දුක නම් කවදක්වත් අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. දුක කියන්නේ ඵලයක්, හේතුව තමන්ගේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය බව තේරුම් ගත්තොත් තමන්ගේ හිතේ ඇතිවන හේතුව වූ ප්‍රියාප්‍රිය බව තමන්ට වෙනස් කරගන්න පුළුවන් ඵලය වෙනස් කරන්න දඟලන එක උත්සාහ කරන එක අනර්ථකාරියක් ඵලයක් රහිත දෙයක්. එනිසා අද ඔය බුද්ධාගමේ කියන ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මරණය දුකයි කියන එක සම්පූර්ණයෙන්ම මේ පැවැත්ම පවත්වාගෙන යන්නට සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වෙනවා මිසක් උතුම් බුද්ධ ධර්මයේ දේශනා කරපු ධර්මයේ විකෘති කිරීමක් මිසක් නිවන් මාර්ගයක් නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. එනිසා පින්වතුනි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් අපේ හිතේ ඇතිවන කැමැත්ත අනුව කැමැත්ත කියන්නේ පටිච්ච වීම ඉච්ඡ කියන එකයි කැමැත්ත ඒකට බැඳීමයි සම්බන්ධ වීමයි පටිච්ච. ඒ නිසා මේ කැමැත්ත ඇති වෙන්නේ ප්‍රිය අප්‍රිය කියන දෙකම අනුව. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම චක්කු සෝත ගාන ජීවා කාය මනෝකේ නින්දන ආයතන මේ ප්‍රිය බව අප්‍රිය බව තේරු ගන්න පුළුවන්. පටිච්ච වේ බැඳි ඇලිනවා ගැටි ඒ තුතක් යන පුතේ. ඒ නිසා තුතක් යන දත්තේ විදෙන්න නම් අපේ ඇහැට ගන්න නාසයට දිවට ගන්න මනට අඩමුණු වන ඔය ප්‍රිය ඌලේවල් ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ ප්‍රිය දේවල් වලට ඇලුන එතෙන්දි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ, ගැටුණොත් අවබෝධ කරගන්න බෑ. මේක තේරුම් අරගෙන තමන් විසින් තමා නොඇලී නොගැටී මුලානු වී කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු පුද්ගලයාට සමුදය නිරෝධ කරන්න පුළුවන්. සමුදය නිරෝධ කරපු පුද්ගලයාට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන සම්මා විමුක්තියටපත් වෙන්නට පුළුවන් බව සෑම පින්නෙකම පැහැදිලිව පිළිසිඳුව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.
ප්‍රශ්නයක් Anicca-sanya pada abhinna, nituna-nya pada abhinna, pederunga jiwa. Anicca kiyana wacana therena, anicca anupassī viharati kiyuwama.
Anicca anupassī me tiyenne buddhamuthuru desana karapu anupassanawa, anussati bhavana. Then me anussati hatarak saha anussati dahayak tiyenawa. එන් හතරක් තමයි බුදුහාමුදුරු චතුරාර්ය කාර්යය විග්‍රහ කරලා තියෙන්නේ අනුපස්සනා හතරකුත් කියනවා අනුස්සති හතරක් අනුපස්සනා හතරක් උපකාර වෙන්නේ මොකටද ඒක ඵලය ඒක හේතුවක් හැටියට අපිට යම් දෙයක් පිටින් අයින් කරගන්න පුළුවන් මොනවද අයින් කරන්නේ මොනවද අයින් කරගන්න යුත්තේ අනුසය මොකද්ද තණ්හා අනුසය එහෙම නැත්නම් රාගංශේ පටිගංශේ අවිද්‍යා අංශේ දැන් මේ අනුසය ඉතින් නාංශේටි කරන්නේ න අනුසේටි කරන්නේ දැන් අනුසේටි න අනුසේටි අනුසේටි කියන්නේ අලුතෙන් උපදිනවා න අනුසේටි කියන්නේ අලුතෙන් උපදින්නේ නැහැ එතකොට අපි අනුසය න අනුසේති කරන්න නම් කළ යුතු අනිවාර්ය ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා එකක් පූර්වකෘතිය හැටියට අනුස්සති හතර දෙවෙනි එක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වන අනුපස්සන හතර දැන් අනු කියන්නේ මොකද්ද දැන් ඔය තුනේම තියෙනවා අනුස්සති අනුපස්සන අනුසය න අනුසේති අනුසය කියන වචනේ තේරුම් ගත්තොත් අනුපස්සනා කරන්න පුළුවන් අනුස්සති භාවනා කරන්න පුළුවන් එහෙම නැත්නම් කාටවත් නිවන් දකින්න විදිහට භාවනා කරන්න ඕ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕ බෑ මොකද මේ අනුසය කියන්නේ අලුතෙන් වර්තමාන මොහොත තුල තමන්ගේ හිතේ උපදින රාග ද්වේෂ මෝහ කියන තුනෙන් එකක් හෝ තුනම හෝ අනුසය රාගංශය පටිගංශය අවිද්‍යාංශය කොයි මොහොතේ උපදින ලබන්නේ වර්තමාන මොහොත තුල එතකොට වර්තමාන මොහොත තුල තමන්ගේ හිත කෙරෙහි අවධානයේ යොමු කර ගැනීමට බුද්ධ දේශනාවේ ඔය මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ මුලින්ම වචනයක් කිව්වා පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සතවාසු සති සතව සතුල එතකොට තමන්ගේ ප්‍රතිමුඛයට අරමුණු වෙන අරමුණු හයක් කියනවා ඒ අරමුණු හය අරමුණු වන වර්තමාන මොහොත කෙරෙහි තමන්ගේ හිත පවත්වාගෙන ඒ වර්තමාන මොහොතේ අර අලුතෙන් උපදින්නට එන රාග අංශය, පටිඝ අංශය, අවිද්‍යා අංශය තේරුම් අරගෙන මුලින්ම පුනප්පුතියක් හැටියට සතර අනුස්සති භාවනා කරන්න පුළුවන්. සතර අනුස්සති කියන්නේ මෙත්ත අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, අසුභ අනුස්සති. එතකොට අනුස්සති අනුස්සති කියන්නේ හේතුඵල ධර්මයෙන් මහා ගලපා ගලා අලුතෙන් උපදින්නට එන රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය අස්කල්ලා අනුස්සති අස්කිරීම ඉවත් වෙනවා. ඒ අස්කිරීම අනුව තමන්ගේ අර ක්‍රියාව නිසා මතුවෙන්නට එන අනුසය අස්කු වෙනවා, ප්‍රහාණය වෙනවා. ඒ අනුව හතර අනුපස්සනා පූර්ණ වෙනවා. මොනවද අනුපස්සනා හඳුනේ? කාය කාය අනුපස්සනා, වේදනා වේදනා අනුපස්සනා, චිත්තේ චිත්ත අනුපස්සනා, ධම්මේ ධම්ම අනුපස්සනා. දැන් මේක ඔය මාර්ගදී වචන වලින් කියනවට වඩා බොහොම සරලයි. දැන් වර්තමාන මොහොත තුල යනකොට එනකොට කනකොට කොනකොට නානකොට මේ ගච්ඡන් නොවත් තෝවා සයින් නොවත් නිදින් නොවත් මේ ඕනෑම විද්‍යාපදයකදී ඕනෑම වැඩක් කරගත්තන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ආමුදුරන්ට මානුණත් ගිහියෙක්ුණත් පැවිදිෙක්ුණත් ස්ත්‍රියක් වුණත් බාහිරවුණත් පුරුෂයෙක් වුණත් මේ වැඩ අත්තරින් හරියන්නේ නැහැ. අනුගම නොවන ඉන්නෝනේ මේ කරන කියන හිතන සියලුම දේ කරමින් අපි අපේ පිටට වර්තමාන මොහොත තුල අරමුණු වෙන අර වැරදි අරමුණක් තියෙනවනම් ඒ වැරදි අරමුණ හරියට දැන අඳුරගෙන තේරුම් ගැනීම තමයි පරිමුඛන් සතිය උපට්ඨිතා කියලා කියන්නේ. ඒ අනුව අපි හැබැයි තේරුම් ගන්න ඕන රාගානුසයෙන ප්‍රිය දේට ඇලීම එන අවස්ථාව. පටිඝානුසයෙන අප්‍රිය දේට ගැටෙන අවස්ථාව. උතර ප්‍රිය අප්‍රිය වෙන මොකක්ද? මේ ප්‍රිය අප්‍රිය නිසා තමයි මෝහය මානෙ සංසන්දනේ එන්නේ. ඒ ප්‍රිය දේට ඇලෙන්න යනවා නම් අපි අසුභ අනුස්සතිය භාවනා කරනවා. අප්‍රිය දේට ගැටෙන්න යනවා නම් මෙත්ත අනුස්සතිය භාවනා කරනවා. ඒ ප්‍රිය දේට ඇලීමක් අප්‍රිය දේට ගැටීමක් මේ මෙත්ත අනුස්සතියෙන් අසුභ අනුස්සතියෙන් තාවකාලිකව අපි සමතේට පත් කළා. යටිතන් සබ්බ සංකාර සමතෝ. ඊට පස්සේ අපි මරණ අනුස්සතියෙන් අසුභ අනුස්සතියෙන් අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා. නිච්ච සංඥාව සුඛ සංඥාව අර්ථ සංඥාව ප්‍රහාණය කළා. නිබ්බිදා කියන රත්නයට පත් වෙනවා. ඒක බුද්ධ අනුස්සතිය. විරාගා කියන රත්නයට පත් වෙනවා. නිරෝධා කියන රත්නයට පත් වෙනවා. පටිනිසග්ග කියන රත්නයට ඒක බුද්ධ අනුස්සතිය. භව උදුරා දමන්නට උපකාර වන රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන අනුස්සති භාවනාව බුද්ධ අනුස්සතිය. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සතර අනුස්සති අඩියට තේරුම් ගත්තේ නැත්නම් හතර අනුපස්සනා කරන්න බෑ. අනුසය න අනුසේති කරන්න බෑ. අනුසේති න අනුසේති කලේ නැත්නම් අර පටිසෝධගාමී මාර්ගයේ ගිහිල්ලා මගඵල ලබන්නට උපකාර වන බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න බෑ. බුද්ධකාරක ධර්ම කියන්නේ භව උදුරා දමන්නට උපකාර වන මාර්ගය පැහැදිලිව ප්‍රකාශ කර ප්‍රායෝගික වූ මාර්ගයේ ගමන් කිරීම තමයි බුද්ධකාරක ධර්ම. එතකොට රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර කරන ධර්මය තමයි ඔය කියන සතර අනුපස්සන ඔය කියන සතර අනුපස්සන ඒ වගේම සතර ඉදිබාද සතර සම්ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය වූජංග සම්මා ආර්ය අෂ්ටාංග ගමන මේ 38ම සම්පූර්ණ කරගන්න මූලික පූර්වකෘත්‍යයක් තියෙනවා. මොකද පූර්වකෘත්‍ය සතර අනුස්සති වඩන්නේ. සතර අනුස්සති තේරුම් ගත්තේ නැත්නම් භාවනාව කරන සතරානුසතිකම අර ප්‍රිය අප්‍රිය තේරුම් ගත්තාම වෙන්නේ. ප්‍රිය බවට ඇලීම අප්‍රියට ගැටීම බවට ගැටීම අර ප්‍රිය අප්‍රිය බව අතර සංසන්දනය තමයි මේ සියල්ලටම හේතුව. රාගය ද්වේෂය මෝහය තමයි අලුතෙන් හිතේ උපදින්නේ නේනවා රාග බව ද්වේෂ බව මෝහ බව. ඒ අලුතෙන් උපදින්නට එන මිසක අපිට දැන් පැයක් ඉස්සෙල්ලයි හිතේ ඉපදුන රාගය ද්වේෂය මෝහයන් කරන්න බුණා. වැයකි ඉවරයි. ඒක නිසා දැන් මේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේ උපදින්නට එන රාගංශය පටිඝංශය අවිජ්ජාංශය තේරුම් අරගෙන මෙන්න මේක හිතෙන් ඉවත් කිරීම තමයි අනුපස්සනා කිරීම අනුස්සති භාවනා කිරීම අනුසය න අනුසේති කරන මාර්ගය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒනිකා පින්වතුනි අපි යම් කිසි භාවනාවක් කරනවා නම් වෙන මොනවා කරත් වැඩක් නැහැ. අපේ හිතට එන ප්‍රිය අප්‍රිය බව තේරුම් අරගෙන මේ ප්‍රිය බවට නොඇලී අප්‍රිය බවට නොගැටි ප්‍රිය අප්‍රිය අතර මුලා නොවී කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. මෙහෙම දවස් 7ක් අපි අනුස්සති භාවනාව කරලා අනුසය න අනුසේතිකලෝ එහෙම නැත්නම් අලුතෙන් එන එක විතරයි. මේක අතීතය ගැන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. අපිට වැඩන්නේ අතීතේ නැතිල. අතීතය නියත වශයෙන්ම දවස් 7කින් අර අතීතයේ ගත්ත අනුසය දවස් 7කට පෙර ගත්ත අනුසය දැන් ආසය හැටියට තැන්පත් වෙලා කියනවා. දවස් 7යි වයිසු කියන්නේ ක්‍රියාකාරී ශක්තිය කියන්නේ ඒක දවස් 7කින් පස්සේ දැන් අනුසය අන්තයෙන් ගත්තේ නැත්නම් දවස් 7කින් පස්සේ ආසය කියන බැමි තුන රාග බැමි ද්වේෂ බැමි මෝහ බැමි කපල යන වෙන මොකක්වත් නැහැ මේක හරිම සරල තේරුම් ගත හැකි දෙයක් අපි මේ සංසාරයේ දුක් විඳින්නේ මෙච්චර කල් ආවේ ඕක හරියට තේරුම් ගන්න බැරි වීම නිසා හැබැයි ඕක තේරුම් ගන්න බැරි විදිහටම මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ පිරිසිදු ධර්මය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු දවස ඉඳලා අද වෙනකම් ඕක වෙන වෙන අර්ථකථාකාරයෝ විකෘති කළ විනාශ කළ වෙන වෙන පද පරම අර්ථ කියලා මිනිසුන් මුලා කළ නිවන වැන්නේ අද අනුසය කියන එක ඇංගිලා කියන දෙයක් කියලා කියන්නේ ඒ වගේම මේ ආශය අනුසය පිළිබඳ ඥානයක් ගැනීමක් දැන් ඔය මිනිස් මාත්‍යාට තරහක් වෙනවා ගැටුමක් වෙනවා. දැන් මේ මොකද හදන්නේ? මොකද වෙන්නේ? වටිගානුසේ උපදින්න. එතකොට ඔය මාත්‍යා කලේ මොකද මුලින්ම? ඈ? මෙත්තානුසතිය භාවනා කළා. දැන් මේ නිච්ච වෙලා කියන්නේ කොහෙද මේ තරහ ඇවිස්සුනේ? තමන්ගේ ඉතේ. එතකොට මේ තරහ වෙලා කියන්නේ නිච්ච වෙලා කියන්නේ අපි අයින් කරන්නේ නම් අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව ප්‍රහාණය කරගන්න. හැබැයි නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න බෑ අර තරහ වෛරයේ හිතේ තියෙන. ඒක ධම්මදේපවත් කරන්නේ කොහොමද? මෙත් ආනිසය. ඒ වගේමයි ওই මහත්කම ප්‍රියදයකට ඇලෙන්න යනවා. ලාසන රූපයක් දැක්කහම ඒකට ඇලෙන්න යනවා මොන්න දැන් මෙත් අනුසතිය වඩලා හරියන්නේ නැහැ. මරණානුසතිය වඩලා හරියන්නේ නැහැ. දැන් බඩන්න ඕනේ මොකද්ද? අසුබාන මේක මේ සුන්දර බව තමයි මේ දැන් ප්‍රියදේට ඇවිල්ලා. එතකොට මේක අසුබයි. අසුබ අනුසතිය වඩලා සමදේටපත් කරලා අන්න නැවත අනිත්‍ය දුක්ඛානත් වෙනෙහි කරලා මරණානුසතිය නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාද කියන බුද්ධ අනුසතිය කපලම් දාන්නේ. එතකොට ඔය හතරම අවශ්‍යයි. ඔය හතර නියම ආකාරයට දැනගෙන කළොත් දවස් හතක් තමන්ගේ අලුතෙන් උපත ලබන රාගාංශය, වටිකාංශය, අවිද්‍යාංශය තුනම උපදීන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න.
දැන්
ඔය වචන ටික නෙමෙයි මේ මෙනෙහි
කරන්නේ.
අර්ථය තමයි මේ සිංහලෙන් කිව්වේ ඔය මහත්යාගේ හිතේ ඔය තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්තර දැන් කාගේ තරහ නිච්ච වෙලා තියෙන්නේ මේ නිච්ච අයින් කරන්න පුළුවන් කොහොමද මේක අනිත්‍ය අනුපස්සනා කරලා මේක අනිත්‍ය බව දුක්ඛ බව අනත් බව තේරුම් අරගෙන තේරුම් ගත්ත තරමට ওই තරහට නොබැඳෙනවා නිබ්බිදා වෙනවා විරාගා වෙනවා පටිනිසග්ග වෙනවා ඒ මම මිදීදා ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ වචන ටිකේ නෙමෙයි මේක තියෙන්නේ. කොහෙද තියෙන්නේ තමන්ගේ හිතේ. තමන් කරන ක්‍රියාව හරියට තේරුම් අරගෙන කළොත් අපි අනිත්‍ය අනුපස්සනා කළ ගමන් අපේ හිතේ තියෙන වැරදි නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, අර්ථ සංඥාව අයින් වෙනවා. අනර්ථ සංඥාව අයින් වෙනවා. ඒ අනුව නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. අත නිබ්බින්දති. පොතෙන්ද නිබ්බින්දති කියන්නේ එතන දිමනිත් බින්ද කියනවා ඒ අනුව විරජ්‍යති විමුක්ති විමුක්ති ඥාන දර්ශනං හෝති කීනා ජාති උචිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාකරත් ඉතස්සායාති පජාන එහිලා මේක මේ දැන් ඔය වචෙන් බලලා හරියන්නේ නැහැ බාහිර ලෝකේ බලලා හරියන්නේ නැහැ කොහෙද බලන්න ඕනේ තමන්ගේ අධ්‍යාත්මයේ තුල තියෙන ඔය නිච්ච වෙලා සුඛ වෙලා අර්ථ කියලා කියන අර රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් පැමිණෙන බලන්න සමුදේ උපදීන තමන්ගේ ඉන්නේ මෙන්න කොහෙද තුනේ සම්පියක් කමන්ට වල බෑන ධර්මය සත්‍යයක් වෙන්න පුළුවන් පුද්ගලයක් වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන් තැනක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් ධර්මතාවයක් වෙන්න පුළුවන් දැන් මම උදාහරණයක් කියන්නේ ඔය මාතෘකාවේ පාර යනකොට කකුලේ ගලක් හැපුණා දැන් තරහින් නිකාද ආපහු වැඩිලා ගල ත්‍රණේ පයින් ගන්න එක්ක කඩන්න යන්නේ එක්ක ගලන්නේ දැන් මේ ගල තමම ආවේ මේක පණ තියෙන එකක් නෙමෙයි ඉතින් ඒක නිසා මේක දැන් අර ගල නෙමෙයි මේ වරද දැන් ඕක තමයි හේතුඵල ධර්ම වෙනු දැන් කොහෙද හිතේ මේ තරහ තිබුණේ හිතේ කවුද මේ වරද කලේ ගලේ හැප්පුවේ කවුද නම ඉතින් ඒක නිකා ගලට ගහලා කියන්නේ ගාම තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ හිතේ මේ වරද තියෙන්නේ තමන් හිතනවා මේ පාරේ ගල් නැතුව කියලා ගල් තියෙනවා පාරේ ඉතින් ඒක නිකා උද්දේයොත් තියෙනවා තත්ත්වයොත් තියෙනවා ද්‍රව්‍ය තියෙනවා වස්තු තියෙනවා අවස්ථා තියෙනවා ධර්මතා තියෙනවා නොයෙක් ඒ දේවල් තමන්ගේ හිතේ ප්‍රිය අප්‍රිය දෙකම ඇති වෙන්නේ තමන්ගේ හිතේ මේක මේ අපි දැන් බලන්නේම බාහිර දේවල් දැන් ලස්සන මලක් දැක්කහම අපි හිතන්නේ මේ මලයි ලස්සන ප්‍රිය සුවඳ ඔක්කොම මොනවද නමුත් කොහෙද තියෙන්නේ මේ තමන්ගේ හිතේ ඇතිවන බැරදි අර ඒකම සක්කාය දිට්ඨිය. විෂයාකාරු සක්කාය දිට්ඨිය තියෙන්නේ මොන්නේ? තමන්ගේ හිතේ. එතකොට තමාගාව මේ වරද තියාගෙන තම අනුන්ට වරද පටවන්න ආගෙන තමා ඒක තමා පුතක් කියන බාරය. තමන්ගේ වරද තේරුම් ගත්තොත් අන්න තමන්ට පුළුවන් වරද නිවැරදි කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. වෙනවකට නිවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මේ තමන්ගේ වරදක් තියෙනවා ඒ වරද නිවැරදි කරනවා ඒක නිසා තමන් දුකටපත් වෙනවා ඒ නිසා අත්‍යවශ්‍ය වෙනවා කියන එකයි තියෙන්නේ. එතකොට අනුංගාව තියෙන වරද අපිට කාටවත් හදන්න වෙනස් කරන්න නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. කවුද වරද නිවැරදි කරගත්තේ? ඒ වරද තියෙන වැරදි ගැටි තියෙන තමන් අන්නේ. මේක හොඳට තේරුම් ගන්න. දැන් අද සියලුම ලෝකයා ආගන්න යන්නේ මොකද කරන්න යන්නේ? තමන්ගාව වරදි ඔය කීචා අනුන්ගේ වරද හදන්නයි බණ දේශනා කරන්න ධර්මයෙන් දේශනා කරන්න නිවනක් නැත්තේ. ඒකත් හේතුව බුද්ධ තමයි හේතුව. මං කියන්නේ නෙමෙයි හේතුව තේරුමක් නැහැ. අර්ථයක් ධර්මයක් නිරුක්තියක් තේරුම් නොගෙන තමන්ගේ ගාව තියෙන නරක ගති වැරදි ගති පිළිතුරු ගති අයින් කරන්න කරන්න නම් ඒක වැඩක් නැහැ. නිකන් වචන ටික ගිරවුවා කිව්වට වැඩක් නැහැ. මේ කාරියට වේද මාත්‍යය කියලා දුන්න බේත් සීට්ටුව කියන ඔය වැඩක් ඔය මාත්‍ය කරලා තියෙන්නේ කරන්න. අයින් කර. උරුද්දක් පුරුද්දෙන් වැඩක් නැහැ.
මම ඒක හිතේ කිසිම කමකට තියන්නේ නෙමෙයි.
නැගිට ගමන් තමන්ගේ ඇහැට අප්පිය ගැප් කවුරුරි ගෙදර කෙනෙක් කරලා දිනවා දැක්කා මොකක් හරි තරහා වෙනවා නම් ඒ වෙලාව වෙන වැඩුවත් වැඩක් තියෙනවා වැඩක් නැහැ ඒක ප්‍රායෝගික නැති වැඩක් නියොනට උපකාර වෙන යන්නේ ඒක නිකම් මේ සම්මත ක්‍රියාවක් තමයි ඒ නිසා අපි මේක දැනගන්න ඕන තේරුම් ගන්න ඕන ඒ අනුව යම් පුරුද්දක් ඇති කරගන්න හොඳයි හැබැයි අපේ හිතට තරහක් එන වෙලාවේ අර කියන මෙත්තානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය වැඩියොත් වැඩක් නැහැ. ඒ වගේම අපේ හිතට ප්‍රියදේ ඇලෙන්න යන සුන්දර බවට බැඳෙන්න යන ඇලෙන්න යන බද්ධ වෙන්න යන වෙලාවේ අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය වැඩුවේ නැත්නම් අනුසය උපදිනවා වැඩුවොත් අනුසය උපදින්නේ නැහැ තේරුමක් ඇතුව අර්ථයක් ධර්මයක් තේරුම් අරගෙන
Thank you.
දැන් ගිහියාට අනිවාර්යයෙන්ම සිව්පසය අවශ්‍යයි. සිව්පසය කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, හිසට වහලයක්, ලෙඩට බේත්. සිව්පසය නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට අවම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕන. ඒ වගේම ඇවිද්දාට ගිහියාට. හැබැයි අපි අවම දේ නෙමෙයි හොයන්නේ. එහෙනම් මොකද්ද? අපි උපරිම දේ ප්‍රිය උපරිම දේ හොයන්නේ. ඒක තමයි අන්තවාදී. ඒක තමයි මේ සියල්ලටම පංචස්කන්ධ උපාදානය කරගන්න සියල්ලටම හේතුව උපරිම දේ අපි හොයනවා. මොකද්ද? පංච නීවරණ කියන්නේ නිවන ආවරණය කරන කරුණු පහක්. නිවන ආවරණය කරන කරුණු පහක්. පළමු කොට මේ නිවන ආවරණය කරන කරුණු පහ තේරුම් අරගෙන සමතයෙන් සමතත්වයට පත් කරගන්න. අභිජාන සම්බ සංකාර සම්මුතු. දෙවනුව සම්භූපති පටිනිසග්ගෝ කරන්න තණ්හක්කය විරාගෝ නිරාදෝ කරන්නේ. එක දෙවෙනි අවස්ථාව. අර පළවෙනි මෙත්තානුසති අසුභානුසති අවස්ථාවේ මොකද කළේ? පංචකාමී නීවරණ ධර්ම තාවකාලිකව සමතේපත් කරා. ඊට පස්සේ මරණානුසති අකුසානුසති මොකද කළේ? කපල උදුර අස්කල අයින් කළා. මොනවාද මේ පංචකාමී නීවරණ ධර්ම කියන්නේ? නවදත් අපි මේ අද මුල් ධර්ම දේශනාවේ කියපු දෙයමයි ආයේ ඉන්නේ. කොහේ මොකද්ද? මොකද්ද කාමච්ඡන්දය තමයි පළවෙනි එක. ව්‍යාපාදයේ දෙවෙනි එක, තීන මිද්ද තුන්වෙනි එක, හතරවෙනි එක උද්දච්ච කුච්ච, පස්වෙනි එක විචිකිච්ඡා. මොකද්ද මේ කාමච්ඡන්දය කියන්නේ? කාම ඉච්ඡ අන්ද. ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්ත. මොකටද කැමති වෙන්නේ? එක්ක ප්‍රිය දෙයට, එක්ක අප්‍රිය දෙයට. දෙකට දෙකේම කියනවා කැමැත්ත. දැන් මේ ඉච්ඡ කියන වචනේ ප්‍රිය දෙයට ඇලීම විතරක් නෙමෙයි අප්‍රිය දෙයට ගැටීමත් ඉච්ඡ. ඒකත් කැමැත්තෙන්මයි කරන්නේ. දැන් තරහ ගියාම මිනිහේ තරහකාරයට ගහන්න කැමැත්තෙන් දකලක් තියෙනවා. කැමැත්තෙන්. දැන් අපි රවුලන්නේ මොකක් හරි අපේ නැති වුණාම අපි ගිහලා අර කෝවිලට, දේවාලයට, බෝධියට සාප කරන්නේ. පරිණාම මොකද? වස්කල් කියන්නේ කැමැත්තෙන්. ඒ බුද්ධයා විනාද කරන්න නැටි කරන්න මට විරුද්ධව වැඩ කළා කියලා එකක් කැමැත්තෙන් කරා. ඒ නිසා මේ ඉච්ඡ කියන වචනේ ප්‍රිය අප්‍රිය දෙකම තියෙනවා. දෙකම තියෙනවා. එතකොට මේ ඉච්ඡ ඇති වෙන්නේ ඉච්ඡ නිසා අන්ද වෙනවා. කාම ඉච්ඡ අන්ද. කාම කියන්නේ ආයතනාවේ දිවකය කියන පහ නිසා අපේ හිතේ ඇතිවන කැමැත්තට අපි අන්ද වෙනවා. ඉච්ඡ නිසායි අන්ද වෙන්නේ. එතකොට මේ දැන් මෙතන අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසායි මේ ඉච්ඡට අන්ද වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් පිරි අපිරි දෙකම සිඳන ඉච්ඡට අන්ද වෙන්නේ නැහැ. අර දෙවෙනි වේශය අර කාම ඉච්ඡාන්ද අනික් එක දෙවෙනි පැත්ත. ව්‍යාපාර. ඒක අර අපි කැමති ප්‍රිය වූ මනාප උදේ අපිට ඒ ආකාරයට නොලැබීම තමයි දෙවෙනි වේශයේ දුද්වේශයේ ව්‍යාපාර. එනිසා හිතේ දුකක් ඇති වෙනවා. මේ දෙකේ එකතුව තමයි ආමච්ඡන්දය ව්‍යාපාදය නිසා තමයි තීන මිද්ද ඇතිවෙන්නේ. ඔය තුන නිසා තමයි ආමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද නිසා උද්දච්ච කුක්කුච්ච. එතන තියෙන ඉච්ඡ දෙක. උද්දච්ච කුක්කුච්ච. කුක්කුච්ච. දැන් උද්දච්ච කියන්නේ කැමැත්තෙන් උදාසූරිත. කුක්කුච්ච කියන්නේ කැමැත්තෙන් බාල වූ, හීන වූ, දුර්වල වූ, බාල වැඩ කරන්නට කැමති වූ හිත. ඒ හතරවෙනි එක ඔය පස්වෙනි එකත් නැවතත් ඉච්ච. මොකද ඒ ඉච්ච විජ්ජිකේ ඉච්ච විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්. එතකොට මේ පහේම දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡතා කියන පහේම පොදු වචනයක් තියෙනවා. මොකද පොදු වචනේ? දැන් ඕක අපිට අයින් කරගන්න වචනයක් තියෙනවා. ආයි තව මොකද්ද? අල්පච්ච අල්පේච්ඡතාවය අපේච්ඡතාවය ඒක මේ පිට පහම 10ක් තියෙනවා 10ම අයින් කරගන්න පුළුවන් ඉතින් ඒක තාවකාලිකව අයින් කිරීම තමයි අමතේ ඒක මුලින් මුදුනා දෙමීම තමයි මේ ඉච්ඡ ප්‍රිය භව අප්‍රිය භව අර චතුරාර්ය සත්‍ය අවබෝධේ රාග භව ද්වේෂ භව මෝහ භව සාමුලින් මුදුනා හිතෙන් මුදුනා අයින් කිරීම අත්ති ඔව් මේක අල්පයි කියන්නේ අප්පයි අප්ප කියන්නේ වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ මාගදී භාෂාවේ අප්ප කිව්වොත් දැන් අප්ප කියන වචනේ බොහෝ තැන්වල තියෙනවා අප්ප ඉච්ච කියනවා අප්ප මාද මේ හැම තැනක අප්ප කියන වචනේ පාවිච්චි කළොත් සහ මුලින්ම ඉවත් කිරීම චේජාක්ක චිතුක නොවනසේ ඉතින් ඉවත් කිරීම තමයි අප්ප ඉච්ච අප්ප මාද තව බොහෝ චිතුපිරිකේ බොහෝ තැන්වල තියෙන අප්ප කියන වචනේ ඒ අප්ප කියන්නේ සහ මුලින්ම යමක් අවසන් කිරීම ඉවත් කිරීම අස්තිරි දැන් අනුසය දවස් හතක් තුළ එක අනුසය කොටසක් රාගංශය හෝ පටිගංශය අවිද්‍යාංශය හෝ තුනින් එකක් හෝ දවස් හතක් තුළ එකක් උපදිනවනේ තුනම උපදිනවා එතකොට වෙන්නේ මොකද නැවත අලුතෙන් අර අනුසය ආය දවස් හතක් ක්‍රියාත්මක වෙනවා දවස් හතකට ආහාරය අපි දැන් හරියට දැන් අපි බලමුකො සම්මතයෙන් අපි අද කෑමක් කෑවා මේ කෑම දවස් හතකට ඇති දැන් අපි කන්නේ නැතුව අතර කොන්නේ නැතුව මොනවාක්වත් නැතුව ඉන්න දවස් හයක් ඉන්න පුළුවන් දැන් ආයි හයවෙනි දවසේ ආයි කෑම කෑව ආයි දවස් හතක් ඉන්න පුළුවන් වගේ තමයි මේ අනුසය දවස් හතක් සම්පූර්ණ වුණේ නැත්නම් අර බැම්ම කපල යන්නේ නැහැ එනිසා මේ බැම්ම කපල යන්න නම් ඒකායන මාර්ගයේ කියන බුදුහාමුදුරුව දේශනා කරපු මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා දවස් හතක් අනුසය නානුසයති කළ යුතුයි කියලා චක්කක සූත්‍රයේ පැහැදිලිව හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි කෙනෙකුට එක පැයක් ඉන්න පුළුවන් නම් අද ඉඳන් උල්ලු කර බලන්න අනුසය එක පැයක් ඉන්න පුළුවන් නම් ඒ පැය නිවන ඒ පැය නිවන හරියට ක්‍රියාත්මක කළ බලන්න ඒකේ තියෙන නිවන් සුවය අනුව ඕන කෙනෙකුට දවස් හතේ ඉන්න පුළුවන් පැයක් ඉන්න එකයි අමාරු අද ගිහිල්ලා අද හෝ කොයිලාවේ හෝ අධිෂ්ඨානයක් ඇති කරගෙන පැයක් ඉන්න බලන්න අනුසය උරුමේ නැතු හැබැයි අනික් වැඩ කරන්න මේක හොඳට තේරුම් ගන්න ඕන අනික් වැඩ අත්තර දාලව පැය ඉඳලා හරියන්නේ ඒකට බුද්ධ දේශනාවට විරුද්ධයි මේ අනික් වැඩ ඔක්කොම දාලා කැලේකට ගහන්න එකට කවුරු ගන්න නැති කාමරයකට දොර ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ඒ පැයක් ඉන්න පුළුවන් වෙයි ආයි ඉන්න බෑ ආයි ඉන්න බෑ අපෝ ඒක හරියන්නේ අනිත් පාරේ එහෙම ඒ පැය ඒත් ඉන්න බෑ ඒ අත්තර දාලා කොහෙන්ද එන්නේ අර ඇහැට ගන්න විනාශයක දිවට ගන්න එන්නේ නැතුවට අරමුණු කොහෙන්ද එන්නේ රාග භව ද්වේෂ භව මෝහ හිතෙන් උදුරා ගමන්නට අවශ්‍ය වන කර්ම කාරණා කිරීම නම් ඒ කර්ම කාරණා කිරීම නිසා භව උදුරා ගැනීම නිසා ලබන ගුණයන් තමයි මේ කියන්නේ. බුදු ගුණ කියන්නේ උදානුසතිය නෙමෙයි. බුදු ගුණ කියන්නේ භව උදුරාදේ මූත්තේ මේ කුතුල තියෙන පවතින ගුණ. ඒව තමයි එකක්. භව උදුරාදේ වීම තව එකක්. භව උදුරාදේ වීම බුද්ධානුසතිය බුදු ගුණ තමයි ලැජ්ජායන කරන්නේ. අද ඒක මෙනෙහි කරන්න ඕනේ බුදු ගුණ. මොකටද මෙනෙහි කරන්නේ? දැන් හරි පන්සල් වල ඔය මහත්යද පන් දහම් පාසලේ ඉස්කෝල වලින් ගන්නවා. ඔය මහත්ය මොකටද ඔය බුදුගුණ මේ ඔය ගාථාව කියලා ඔය ගුණ මෙහෙ කරේ? නෑ 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 ඒක වැරදි. ඔය මහත්ය තුලත් එක ගුණයක් හෝ බුදුගුණයක් ඇති කරගත්තා නම් ඇති වුණා නම් කියනවා නම් පවතිනවා නම් හරි. කොහොමද ඇති කරගන්න ඕන? ඔය නාම බව දේශුවන් මොහ බව නැති කිරීමෙන්ම පමණයි. ඒ නිසා මේ හිතන් දෙපා බුදු ගුණ සජ්ජායනා කරලා විතරක් හරියයි කියලා වෙන මහත්යගේ බේසු හිතුව තමා නැවට. අපි තුල ඔය එක බුදු ගුණයක් හෝ තියෙනවා නම් තමනුත් බුද්ධ. තමනුත් බුද්ධ. එක ගුණේ ඕනේ. අරහං ගුණේ යන්න ගේත්ත. භගවත් ගුණේ තියෙනවා නම් ගේත්ත. ඔය ඔක්කොම එක ගුණයක් තියෙනවා නම් ගුණාකම් නමෙම සම්පූර්ණ. ඒ නිසා දැන් ඔය දහම් පාසල් වල උගන්වීම වැරදි. නිකම් කටපාඩම් කරන්න කියලා වගේ කටපාඩම් කරලා නිසා මේක කරගන්න ඕනේ ප්‍රායෝගික වැඩ පිළිවෙල කවුරුවක්ක කොහෙවක්ක ඉගැන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. අදත් නැහැ, හෙටත් නැහැ, එදත්. ඉතින් කොහොමද නිවන? නිවනට නම් තමන් තුළ තියෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදීම. දැන් අපිට පරණේම අයින් කරන්න පුළුවන්ද? කිසි කෙනෙකුට මේ දැන් උදේ අටන් ආර වෙනකම් ආපු රාගය, ද්වේෂය, මෝහය අයින් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් කරන්න පුළුවන් මොකද්ද? මේ වර්තමාන මොහොත, මේ මොහොතේ ඉඳලා දවස් හතක් පුළුවන් නම්, පැයක් පුළුවන් නම් ඒක වටිනවා. ඒක බොහොම අගේකට. තමන්ට නිවන, තමන්ට නිවීම, තමන්ගේ විමුක්තිය තමන්ටම තේරුම් ගන්න පුළුවන්. වෙන කාටවත් කියන්න ඕනේ නැහැ. එනිසා මේ අනුංගේ වකරන්න යන්න එපා. ඔය ඔය පාඩම් කරගත්තට, සජ්ජායනා කරගත්තට කටපාඩම් කරගත්තට වැඩකුත්
නැහැ.
වැඩක් නැති. දැන් කවුරු හරි අනුගානේ අදාහකට අරගෙන තියෙනවනේ නෑ. මේ වැරදි වැඩ කරන්නේ ඕකම තමයි. මිනිස්සු මුලා කරන වැඩ රැවටීම ඕක. අර බුදුහාමුදුරන්ගේ වචන ටික පාවිච්චි කරලා මිනිස්සු රවටනවා, ව්‍යාපාරයක් කරනවා, ප්‍රසිද්ධිය ලබන. හැබැයි උතන ලැබෙන අත්තාපන, පරත්තාපන පාපය, ඒ පුද්ගලයාට ඇති වෙන අත්තාපන, පරත්තාපන පාපය දැක්කම ඒ පුද්ගලයා ඔය කරන ඔය භාවනා වැඩ වැඩසටහන් කරන එක නා ඕකෙන් මිනිස්සු මුලා වෙන හැටි තේරුම් ගත්තම, ඕකෙන් මිනිස්සු රවට්ටන හැටි තේරුම් ගත්තම ඔය කරන්නේ නෑ. කොහෙද යන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා වැරදි භාවනාවක් කිරීම නිසා, වැරදි සීලයක් ලබාගීම නිසා, වැරදි සීලයක් ඉගෙනීම නිසා, වැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඉගෙනීම නිසා අපායට යනවා. නියත වශයෙන් අත්ථතාපන, පරත්ථතාපන පාපේ උද්ධාංගික විග්‍රහ කරලා තියෙනවා. අනුන්ව වලේ දානකොට, අතරමං කරනකොට, රවට්ටනකොට, අනුන්ට වැරදි දේ කියා දෙනකොට කවුද ඒක හේතුව මොකද්ද? කාටද ඵලෙන්නේ? තමයි. ඒක තමයි අත්ථතාපන, පරත්ථතාපන පාපේ. එනිසා මේ වැරදි දෙයක් ඉතිසේ තව කෙනෙකුට නොකියන්නේ කවදද? එනිසා නොදන්නවා නම් නොකියන්නේ. හරි දේ හරි විදියට නොදන්නවා නම් නිශ්ශබ්දතාවයෙන් නොකියන්නේ. කියන්න බැරි නම් නමුත් ඔය කියන්නේ මොකද? මානි. මොකද? අභිමානයක්. උද්දච්ච මානයක්. උදාසු මානයක්. මම දන්නවා. දැනුමක් තියෙන දැක්ම බිංදුව. නිවන දැක්මක් විතර දැනුම නිවන බව පැහැදිලිව තේරුම් ගන්න. නාම රූප පරිච්ඡේද ඥානෙ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුද්ධලේකුට, බුද්ධ ඥාන තේරුම් ගත්ත බුද්ධලේකුට මේ නාම රූප පරිච්ඡේද වෙන් කරලා බෙදලා බලන්න පුළුවන්. නාම බෙදන්න පුළුවන් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරය. රූප බෙදන්න පුළුවන් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා ඇති. එතකොට මේ ඕනම ක්‍රියාවලියක් ඕනම චිතුවිලා ඕන ආරුණක් ඕනම සංකල්පයක් ඕනම දෙයක් ඕනම සංකාරයක් නාම රූප පරිච්ඡේ ඥානය අනුව මේකේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව තේරුම් ගැනීමට අවබෝධ කර ගැනීමට පහසුවක් හේතියක් යථාභූත ඥාන දර්ශනයක් ලැබෙනවා ඥාන මේ නාම රූප පරිච්ඡේ ඥානය ලැබීම ඒක ටිකක් පස්සේ ලැබෙන ඥානය ගත හිත කියන එකත් පුළුවන් නාම රූප කියන්නේ දැන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන් තව උගත් දේවල් උගත් ආකාරයට නාම රූප විග්‍රහ කරන්න පුළුවන් හැබැයි නාම රූප කියන එක අනික්කේවට 100%ක් එකම නැ ඒක වෙනස් පංචස්කන්ධයෙන් මේ නාම රූප වෙන විග්‍රහ පොඩි වෙනක් කියන දැන් පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානිකේ පෘථග්ජන පුද්ගලයෙක් තුලක් කියන්න පුළුවන් ඒ වගේම රූප වේදනා සංඥා ක්‍රියා විඥා ප්‍රඥා කියන ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්න පුළුවන් ඒක තියෙන්න පුළුවන් නමුත් නාම රූප ආර්යයන් වහන්සේට පෘථග්ජන පුද්ගලයාට සේක සියලුම පුද්ගලයන්ට නාම රූප විග්‍රහය එකක් දෙකක් පංචස්කන්ධ විග්‍රහය උපාදානය කරගත්ත ගමන් වෙනස් වෙනවා උපාදානය කර නුගේ පංචාංග වීම පමණක් සීමා කිරීම නිසා ආර්ගත්වයටපත් ඒක තමයි උපාදාය වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සංකාර නිසා උපාදාය වෙනවා සංකාර නැතු ක්‍රියාසිත පැතු උපාදාය වෙන්නේ සම්මුපති පටි නිසා ඔය කොටස් වලින් බලන්න පුළුවන් නොයෙකුත් දුර ළඟ අතීත වර්තමාන අනාගත සියුම් ආධ්‍යාත්මික වාහික මෙහෙම නොයෙකුත් ආකාරයකට බෙදන්න පුළුවන් උපාදාය. උපාදානය කරගන්නා රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ අංගාර පිළිබඳ විඥාන පිළිබඳ. දැන් සංසාර කියන එක තමයි පුද්ගලයන් ගතිය. දැන් සංඛ්‍යන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය තුනේම එකතුව සම්බන්ධතාවයක්, මතු සම්බන්ධතාවයක් උපදින යම් දේවල් කියනවනම් ඒක රාගයයි ද්වේෂයයි මෝහයයි. ඒ රාගයෙන් ප්‍රිය දෙයට ඇලීම සාරයි, ද්වේෂයෙන් අප්‍රිය දෙයට ගැටීම සාරයි, ප්‍රිය අප්‍රිය දෙක කාතර සංසන්දනය මැනීම සාරයි කියන පුද්ගලයෝ සංසාර අනේක ජාති සංසාර අනේක වූ අවස්ථාවල අනේක විධ ආකාරයට අපි මේ සංසාරයි සියලුම රෝගයන්ට හේතුව මොකද සංසාර සා රෝග සියලුම රෝගයන්ට හේතුව මොකද සංසාරයි කියලා ගැනීම ඒකෙන් මිදී නිදහස් සංසාර සාරෝග විනීත නීසා නම් නීසා ඉතින් මේ වගේ මේ ගාථාවේ තියෙන්නේ ඔය සං එකතු කර ගැනීම නිසා සංසාරයි කියන ආකාරය සහ සං අසං කරන ආකාරය අසං කියන්නේ මොකද අලෝභ ආදේශ අමෝහ මේ රාගය ද්වේෂය මෝහය අත්තරිය හැකි අත්තරිය යුතුයි කියලා යම් කිසි ක්‍රේණියක් දෙනොන සං අසං කරන්න පුළුවන් මේ සං සාමුලින්ම නෝබදවා සංකය කරන්න පුළුවන් සංකය කියන්නේ මොකද නැවත නූපදින ලෙස ඔය රාගයේ ද්වේෂයේ මොහේ රාගකයේ ද්වේෂකයේ මොහකයේ කිරීම සංකය එතකොට මේ තුනක් තියෙනවා සංසාරය කියලා මෙතෙක් කල් හිතුවා මේ සං අසං කරන්න පුළුවන් මේ සංකය කරලා සාමුලින්ම අවසන් කරන්න පුළුවන් ඔය තුනම තේරුම් ගත්තා නම් ඔය ගාථාවේ තියෙන්නේ ඔන්න ඔය කරුණු තුන කවි ඔය ගාථා තුන සං අසං සං කය ඔය සංසාරයි අසං සංකේ වචන තුන මාර්ගී භාෂාවේ එකතු කළා බුදුහාම එකතු කළා එක වචනයක් හැටියට කිව්වා මොකක්ද ඒ වචනේ සාර අසංකය සාර අසං කය සං කියන්නේ මැද වැටෙන විතර සංසාර කියන එකේ මුල සං කැපුවා අසං සං කය කියන එකේ සං කැපුවා දැන් තියෙන මොකද්ද සාර අසං කය කප්පය මොකක් තේරුම් ගන්න කාලේ කරාදින කප්පේ කියන්නේ කාල් කරාදින මොකක් තේරුම් ගත්තද මේ සංසාරය කියලා මෙතෙක් කල් හිතුවා මේ සං අසං කරන්න පුළුවන් අලෝභාදී සමෝහනි මේ සංකය කරන්න පුළුවන් රාග ප්‍රේ ද්වේෂක මොහකර මේ තුන කරන්නට ගිය කාල පරාසය මේ තුන අවබෝධ කරගන්නට මේ තුන ප්‍රායෝගික වශයෙන් අවසන් කරන්නට ගිය කාල පරාසය සාග අසං කය කල්පය ඒක දවස් ගානකටත් වෙන්න පුළුවන් පැය ගානකටත් වෙන්න පුළුවන් බාහ්‍ය ධර්මීය තුනට ඔය තුන තේරුම් ගන්න විනාඩි ගානයි කියන්නේ ඉතින් ඒක නිසා ඔයක මේ අපි හිතන එකක් දැන් කොහෙන් ගත්තද දන්නේ නැහැ ඔය පරිවර්තකයෝ මේ සාර අසංකේ කල්පේ දැන් පරිවර්තනය කරලා තියෙන මොකක් කියලාද සතර අසංකේ කල්පය ඔව් කල්ප ලක්ෂය ලක්ෂයේ වචෙන් දුදා මේ හතරක් කොහෙන් ආවද කියලා ඕන කෙනෙක් අහන්න ඕන කවුරුන් කිව්වා මාර්ග විභාගාවේ හතර නම් චතුරෝ චතුරෝ කියනවා චතුර් කියන්නේ සංස්කෘත වචනේ චතුර් කියන්නේ ඕකේ තියන්නේ සාර අසංකය කියන මාගදී වචන තුන. හතර කියන එකක් එහෙම මොකද නැහැ. ඔතන ඉඩක්කමක් එහෙම නැහැ. බිඳුවක් හෝ ඉඩක්කමක් හෝ හතරක් හෝ පහක් හෝ නැහැ. ඔතන දවස් ගානක් වෙන්න පුළුවන්, පැය ගානක් වෙන්න පුළුවන්, මාස ගානක් වෙන්න පුළුවන්, අවුරුදු ගානක් වෙන්නත් පුළුවන්. මේ සංසාරය කියලා මෙතෙක් හිටියා. මේ සං අසංකරන්න පුළුවන්. රාගය ද්වේෂය මෝහය අලෝභ ආදී සම්මෝහය ඊට අයින් කරන්න පුළුවන් මේ රාගය ද්වේෂය මෝහය බව කය කරලා රාග බව ද්වේෂ බව මෝහ බව සාමලින්ම හිතෙන් කපලා අයින් කරනවා රාග කය ද්වේෂක් කය මෝහක ඒක තමයි කය එනිසා සාර අසංකය කල්පය කිව්වේ මෙන්න මේ තේරුම් ගත්ත ඔය කරුණු තුන හරියට තේරුම් ගන්නගෙන ඒක තේරුම් ගත්ත ආකාරයට ප්‍රායෝගිකව තමන් විසින් ක්‍රියාත්මක කරලා අත්දැකීම ලබා ගත එක එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගත්ත එක මේ පාන් තුන කැපුව කාර්යය. ඒ නිසා මෙතන මේ ඉලක්කමෙන් කියන්න පුළුවන් දවස් ගානෙන් අරුදු ගානෙන් වලින් කියන්න පුළුවන් කතාවක් අර්ථයක් මෙතන නැහැ. මෙතන තියෙන තමන්ගේ හිතේ මේ මේ කරුණු තුන සංසාරයි කියලා හිතපු මිනිස්සු කොහොමද පුතා කියන්නේ. දැන් අසං කියන අසම් කරන්න මාර්ගය යන පුද්ගලයෝ ඒ අය සේක පුද්ගලයෝ අර සංකය කරපු පුද්ගලයෝ අරත් වලින් පත් වූ ආර්ය වහන්සේ තුන් කොටසම
තියෙනවා
ඒක තියෙන්නේ මහා බද්ධ කල්පේ මේක තේරුම් ගා බද්ධ කියන්නේ මොකක්ද බැඳු අතීතයේ බැඳුණු කාල පරාජය ඒක දැන් ඔය බැඳින්නේ මොකකින්ද රාගයේ ද්වේෂයේ එතකොට මේ අතීතයේ දැන් ඔය එක්කෙනෙක්ව ගත්තාම අපි මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් බැඳි 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 ආපු කාල පරාජය කොච්චර දිගද අර කියන යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් ගැඹුරු ටැංකියකට අබෑට දැම්මට වඩා ඒ අබෑට ගන්නට වඩා ඒ අබෑට ගියෙන් වැඩි කර ගන්නටත් වඩා වැඩි මොකද අපි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳුණු බද්ධ වූ කල්පේ මේකට කියනවා මහා බද්ධ කල්පේ මහා බද්ධ කල්පේ දැන් මේ බද්ධ කල්පේ කියන්නේ සංස්කෘත වචනයක් ආ වැඩි දැන් මේක බද්ධ යෞවනයේ නෙමෙයි බද්ධ යෞවනය යෞවනයට බැඳිලා බද්ධ කියන්නේ බැඳි අපි දැන් බැඳින කල්පය මොකද්ද බද්ධ කල්පය බැඳීමෙන් මිදී නිදාසන කල්පේ මොකද්ද? බුද්ධ කල්පය. බව උතුරා ගමන්න ඕන බැඳීමෙන් මිදී නිදාසන. එතකොට රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා බැඳින කල්පේ බද්ධ කල්පය. රාග බව, ද්වේෂ බව, මෝහ බව උතුරා ගමන වෙලාව අවස්ථාව යුගයේ යාමයේ බද්ධ බුද්ධ කල්පය. මේක මේ මාර්ගදී වචන හරියට තේරුම් ගත්තොත් මේව ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය සංස්කෘතත් එක්ක වටලවා ගත්තට පස්සේ මේක අර්ථයක් ධර්මයක් නැහැ ධර්මයක් නැහැ ඔය කියවනවා දිගුවෝගේ කිසිම අර්ථයක් නැතුව මිනිසුන්ව මුලා කරනවා රවට්ටනවා මේ මිනිසුන් මුලා කරලා තියෙන රවට්ටලා තියෙන විශේෂයෙන්ම පොඩි කාලේ ධාම් පාදවලදී පොඩි අර මේ මොලේ හැදීගෙන එන වෙලාවේ ඔක්කොම මෙතන ඉන්න මේ සියලුම දෙනා ධාම් පාසල් ගියා නම් ඉස්කෝලේ බුද්ධාගම ඉගෙනුවා නම් ඔක්කොම මොලේ මේ විකෘති කරලා බ්‍රේන් වොෂ් එකක් කරලා ගෙනත් කියලා. දැන් ඕක තමයි අද අත්තර ගන්න බැරුව මේ දඟලන. ඔක්කොම මේ ළමින්ට මොකද වෙලා කියේ? ඔය පොඩි කාලේ බුද්ධ ආගම කියලා වැරදි ගියා උගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්මයේ මේ ඉගන්නේ. පස්සේ කාලේ අටුව ආකාරය ලියපු මහා ඥාන බුද්ධ ආගමේන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ හෝ මේ අසංගාචාර්යතුමා හෝ එහෙමත් නැත්නම් සංගරාචාර්ය සං තමයි කියන්නේ. අසං සංග සංගරාචාර්ය තුමා තමයි බොහෝ දුරට අද බුද්ධ ආගමේ ඔය කියන අද ඔක්කොම වැඳුම් බිඳුම් වැඳුම් පැතුම් වල නිර්මාණ. අසංගාචාර්යතුමා තමයි ඒ ඔක්කොම ඉන්දියන් කාර්යෝ ඔක්කොම මහායානිකයෝ ඔක්කොම බුදුහාමුදුරුවෝගේ ධර්මයේ විකෘති කළ මිනිස්සු. ඒ මිනිස්සු තමයි අද මේ ලංකාවේ තියෙන ඔය වැඳුම් බිඳුම් වැඳුම් පැතුම් වල නිර්මාණ. බුදුහාමුදුරුවෝ මෙයා ඉතිහාසය හරියට තේරුම් ගන්න ඕනේ නැතුව හරියන්නේ. මේ ඉතිහාසය තේරුම් ගත්තොත් කොහේද කාටද මේ 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 නිවන් දකින්න ධර්මය නැති කරලා මේ අපිට මේ වැරදි විද්‍යාවක් ඉගෙනුවේ කියන එක තේරුම් ගන්න. ගන්න ආශය අනුසය හැටියට ඒ ආශය හැටියට ගතියක් හැටියට ගත්ත දේ නැවත නිතරම අනුසය හැටියට රතු වෙවි මතු වෙවි වෙනවා. හැබැයි අපිට නැති කරන්න පුළුවන් ආශය නෙමෙයි අනුසය. අනුතෙන් උගුලි දැන් ඔය මහත්යට මම උදාහරණයක් කියනවා. කාය ගන්න තරහව අද උදේ ගෙදර දැන් අර තරහ වෙච්ච පුද්ගලයා තමන්ගේම ගෙදරම එක්කෙනෙක්. එක දරුවෙක් භාර්යාව අම්මලාට සහෝදරයෙක් මේ වගේ වැඩ කරන එකනේ කවුද? දැන් ඔය බුද්ධරයා එක පාට මොනවානි තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් කරගමන් ආයෙ රංශු එනවද? තරහිනු. ආයෙ දිගින් දිගටම දැන් සමහර විටක අර සේරිවාණි ජාතිකයේ ගිල දිනුකෝ. අර දවසේ ඇති වූ අර තරහ මේ බුදු වෙන දවස දක්වා එක දිගම මේකයි මේක ධර්මතාවයක් කියලා තියෙන්නේ. මේ කතාවක් හැටියටයි අද කියන්නේ. මේ කතාවක් නෙමෙයි. මේක තියෙන්නේ මේ අනුසය කොහොමද අපේ හිතේ උපත ලබන්නේ? නැවත නැවත එක දිගට යායන් තණ්හා කෝණෝ භවික తත්‍ර తත්‍ර අභිනන්දන. මේක එක දිගට එන සංදේ හැටියට අනුසය හැටියට. ඒ නිසා දැන් අපිට කපන්න තියෙන්නේ අනුසය. කොයි වෙලාවද අනුසය එන්නේ? වර්තමාන මොහොතේ. වෙන කලාවක් නෙමෙයි. හරි. ඉතින් ආශාව තිබිච්ච ආවේ. අනුසය කපුවා නම් ආශය දවස් හතක ඉවරයි. ඉවරයි. දැන් මේක තමයි බුද්ධ ධර්මයේ තේරුම් ගන්න එක. දැන් ඵලය මොකද්ද? හේතුවයි අයින් කරන්න ඕනේ ඵලය ආශය. හේතුව මොකද්ද? අනුසය. එතකොට මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලනවා කියන්නේ ඔන්නෝක. අපි නිතරම හේතුව හොයලා හේතුව අයින් කරන්න ඕනේ. හේතුව අනුසය ඵලය ආශය. හේතුව රාග භව ద్వේෂ භව මෝහ භව. ඵලය රාග ගතිය ద్వේෂ ගතිය මෝහ ගතිය. පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒක తాවකාලිකව සමතේට පත් කරගන්න පුළුවන්. නමුත් කපල දාන්න නම් මේ කියන අනුසය මේ කියන චතුරාර්යක මේ කියන අනුසතියක් මේ කියන අනුපස්සනා හතර කරන්න. දැන් එහෙමනම් මේ වාචිකව කියන ප්‍රශ්න අවසානයි වගේ. එහෙමනම් දැන් මේ ලිඛිතව ප්‍රශ්න කීපයක් තියෙනවලු අපේ ගබ්දාමුදිරි මහත්මයා ගාව. එහෙමනම් ඒ ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න. අවුරුත් සාධිකාරයක් දෙන්න.
මේ ගමන්ත්‍රණයේ දියුසින් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. සම්මසක්කපාතන සූත්‍රයේ සඳහන් අභිඥාය සම්බෝධය නිබ්බාණය සංවත්තති යන කාරණාතරේ අභිඥාය යන අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න.
දැන් ධම්මචක්කපාතන සූත්‍රයේ තියෙනවා අභිඥාය නිබ්බාණය කියන එකට ඉස්සෙල්ලා වචන ටික. මොකද්ද වචන ටික? චක්කුකරණී ඥානකරණී අභිඥාය නිබ්බාණය සම්බෝධය නිබ්බාණය සංවත්තති. දැන් මේක තමන්ගේ කෙනෙක්ගේ හිතේ අභිඥාය කියන එක අර චතුරාර්ය සත්‍යයේ තියෙන අභිඥාතං අභිඤ්ඤය අභිඥාතං අභිඥාතං. දැන් මේක තමයි මේ විග්‍රහ කරන්නේ. අපි යමක් දැනගන්න ඕන ඌර්ණ වශයෙන් කළ යුතු දේ නොකළ යුතු දේ දෙපැත්ත. ඒක තමයි අභිඥාතං අභිඤ්ඤය. මුලින්ම අපි බණ අහන්නේයි අභිඥාතං අභිඤ්ඤය තත්වයට පත් වෙන්නේ. ඊගාවට මේක අපි සුතං සුසුතං බහුසුතං කියන තත්වයෙන් විග්‍රහ කරමු. සුතං සුසුතං බහුසුතං. මේ සුතමයේ ඥානෙ දැන් පළවෙනි බුද්ධ ඥානෙ මොකද්ද? සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානෙ. ඒ සුතමේ ඥාණයෙන් තමයි අපිට අභිඥාතං අභිඤ්ඤය කියන ධර්මයේ අපි මේ දැනුම දැක්මක් බවට පරිවර්තනය කරගන්නට අවශ්‍ය වෙන බුද්ධ ධර්මයේ තේරුම් ගැනීම තමයි අභිඥාතං අභිඤ්ඤය. දෙවෙනි එක තමයි සුත දර වෙන්නු. සුනේත ධාරයට වෙන්න ඉපැයි. ධාරයට කියන්නේ අපි මේ අහගත් දේ ප්‍රායෝගිකව අපි තුලින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තමයි පරිඥාතා පරිඥය. පිවිසින්ද දකින්න ඕන. අභිඥාතම් අභිඥය නැතුව පරිඥාතම් පරිඥය කරන්න බෑ. දැන් අභිඥාතම් අභිඥය තමයි අර කියපු චතුරාර්ය සත්‍ය හතර. චතුරාර්ය සත්‍ය හතරම දුකාර්ය සත්‍ය, නම්බුකාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය හතරම අභිඥාත අභිඤ්ඤය. දැන් පරිඥාතම් පරිඥය මොකද? පළවෙනි ආර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය විතරයි පරිඥාත පරිඥය. තුන්වෙනි දෙවෙනි ආර්ය සත්‍ය මොකද්ද? සමුදය පහතබ්බංච පහින. ප්‍රහාණය කරන්නේ මොකද්ද? ප්‍රහාණය කරන්නේ සමුදය. සම්බන්ධතාවයක් හිතට උපදිනල අර අනුසය තමයි ප්‍රහාණය කරන්නේ. ඉත හතරවෙනි ආර්ය සත්‍ය මොකද්ද? නිරෝධාන සත්‍ය පහතබ්බංච භාවයතබ්බංච භාවිතං අත්වශයෙන් භාවයතබ්බංච භාවිතං තමයි තුන්වෙනි ආර්ය සත්‍ය වෙන්න ඕනේ. අවසාන එක තමයි ගච්ඡිකාතබ්බංච සත්‍යං කරෝති සාක්ෂාත් කරගන්නවා නිවීම. නිවිමුක්තිය නිවන. ඉත ඒක නිසා දැන් ඔය චතුරාර්ය සත්‍ය විග්‍රහ කරපු අභිඥාතං අභිඤ්ඤය පරිඥාතං පරිඤ්ඤය භාවයතබ්බංච භාවිතං පහතබ්බංච පහින සච්චිකාතබ්බංච සත්‍යං කරෝති. දැන් වෙන වචන ටික කිනුත් කියලා කියනවා. මොකද්ද? චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංග. තව විදියකට කියලා තියෙනවා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මොකද ඒ විදිය? චක්කු මුදපාදි ඥාන මුදපාදි පඤ්ඤා මුදපාදි විද්‍යා මුදපාදි අලෝකෝ. ඔය ඔක්කොම අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික මාර්ගය. මොකක්ද මේ කිලුට වූ සිත පිරිසිදු කරන? ඔය කිලුට වූ සිත තමන් තුළ තියෙන බව කිලුට වූ බව තේරුම් අරගෙන ඔය කියන ක්‍රියාවලිය තුළින් කරගන්න ඕන මොකද්ද? ඔය සිත පිරිසිදු කරගන්න. කෙලෙස් වලින් තොර තත්ත්වයට පත් කර. දැන් තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව නොදන්න පුද්ගලයෙකුට පුළුවන් ලෝක කරන්න බෑ. තමන් තේරුම් ගන්න ඕනේ මේ කොහේවත් ලෝක කෙලෙස් අපිට අයින් කරන්න බෑ. තමන්ගේ හිතේ තියෙන උපදින කෙලෙස් පමණයි තමන්ට දුක හෝ සැප හෝ මේ පවත්ම පවත්වගෙන යන්නට හෝ උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ උපදින අනුතෙන් නිර්මාණය වෙන අනුසය න අනුසේති කරන්නට පමණයි අවශ්‍ය වෙන්නේ වෙන මොකක්වත්. ඒකම තමයි මේ කියලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි. මේක අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික මාර්ගය. බුද්ධ දේශනාව හැම තිස්සෙම හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ අනුක්‍රමිකවයි අනුපූරකවයි අනුසය හැටියටයි අනුක්‍රමිකව දේශනාවක් කරලා
තියෙනවා. අකනිකා බඹලෝ සිටින සාම්පති මහබ්‍රහ්ම වෙන අරහතුන් වහන්සේ කෙනෙක් තිසේ නම්
අරහතුන් වහන්සේලා බඹලෝ ඉන්න බෑ. අරහතුන් වහන්සේලා ඉන්න පුළුවන් එකම තැන කොහෙද? මිනිස් ලෝකේ පමණ. දිව්‍ය ලෝකේ අරහතුන් වහන්සේ කෙනෙකුට විඥානියක් තප්පරයක් අදින්න බෑ. බ්‍රහ්ම ලෝකේ රූපී අරූපී අසඤ්ඤ තලවල හෝ සුද්ධාවාසේ හෝ අරහතුන් වහන්සේ කෙනෙකුට තප්පරයක්වත් ඉන්න පුළුවන් කමක් නැහැ. අරහතුන් වහන්සේ කෙනෙක් ජීවත් වෙලා ඉන්න පුළුවන් කාලය ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ පමණක්මයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. සම්පති බ්‍රහ්මය කියලා නමක් නිසා සංකල්පයක් නිසා මවාගත්ත මිසක් නිසා දෙනක් මිසක් කෙනෙක් මිසක් ඒව කෙනෙක්
අව්‍යාපෘත සිත් හා ක්‍රියාසිත් අතර වෙනස පහදා දෙන්න.
ක්‍රියාසිත් කියන්නේ දැන් ඕකේ එකක් දෙකක් කියලා හරියන්නේ නැහැ, තුනම කියන්න ඕනේ. සංකාරසිත, ක්‍රියාසිත, අව්‍යාගත සිත්. සංකාරසිත් කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන යමක් එකතු කරගන්න ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්න, අසංවර වෙන්න, පැවැත්ම පවත්වාගෙන යන්න, අනර්ය පරිශ්‍රණය කරන්න උපකාර වෙන සියලුම දේ ආර්ය මේ සංකාර සිත්. ක්‍රියාසිත් කියන්නේ මේ කුසලස උපසම්පදා කරන රාගය, ද්වේෂය, මෝහය අත්තරින්න, රාගය, ද්වේෂය, මෝහය අත්තරීමෙන් පසුව යමකුට උදව්වක් උපකාරයක් කරන්න, ධර්ම මාර්ගයේ යන්න, ධර්ම මාර්ගයේ ප්‍රකාශ කරන්න, දේශනා කරන්න, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා සිතුවිලි වලින් ක්‍රියා කරන්නට උපකාර වන සිත් ක්‍රියාසිත්, යහපත් සිත් ක්‍රියාසිත්. මේ සංකාර සිතු යහපත් ක්‍රියාසිතු ඇරෙනකොට පුතග්ජන පුද්ගලයන්ගේ ආර්යයන් වහන්සේලාගේ දෙගොල්ලන්ගෙම මේ හොඳක් හෝ නරකක් හෝ ලාභයක් හෝ අලාභයක් හෝ යසක් හෝ අයසක් හෝ රාගය, ද්වේෂයක් හෝ මෝහයක් හෝ නැති සිත් පහළ වෙනවා, බොහෝ සිත් ක්‍රියාත්මක වෙනවා. ඒවා අව්‍යාගත සිත්. ඒවා ප්‍රතිඵලයක් හෝ බාධකයක් හෝ උදව්වක් හෝ උපකාරයක් හෝ කාටවත් ඇති නැහැ. එහෙම සිත් බහුලයි, බොහෝ හැම කෙනෙකුටම තියෙනවා. ඒවා ආර්යයන් වහන්සේලා කියනවා, පුතග්ජන පුද්ගලයාටත් තියෙනවා. ඒවා අපිට ඒව ගැන අපි තරකා බැලිය යුතු නැහැ. අපි බලා බැලිය යුත්තේ සබ්බේ සංඛාර අනිත්‍යයි. සබ්බේ සංඛාර ගැන විතරයි අපි බැලිය යුත්තේ. සංඛාර තමයි සිත් තමයි මේ නිවනට බාධක. ක්‍රියාසිත් වැටීම නිවනට උපකාර වෙනවා. ඒවා යොමු. ඒවා කාට තමන්ට අනුන්ට යහපතක් නම් ඒවා ක්‍රියාසිත්. තමන්ට හෝ අනුන්ට හෝ ඇලෙනවා නම් බැඳිනවා නම් සමුදේ උපදිනවා නම් රාගේ ද්වේෂේ මොහේ ජී උපදිනවා නම් අනුසේ උපදිනවා නම් සසරට බැඳිනවා නම් ඒවා සංකාර. මේ තුන හොඳට තේරුම් ගත යුතුයි. තමා තුලි තමා දැන් තමන් සිතුවිල්ල කරුණක් ආවම මේක සංකාරයක්ද, මේක ක්‍රියාසිතක්ද, මේක අව්‍යාසගත සිතක්ද කියලා තමන්ට තෝරගන්න පුළුවන් වෙන්න ඕන. වෙන මොකක්වත් නොකළ ඒක තමයි අභිඥාතං අභිඥා.
උදුරා ගැනීම, ප්‍රය කිරීම, නිරෝධය එකම උදාහරණයක් ලෙස
උදුරා දැමීම, කපා දැමීම, ඛණ්ඩණය කිරීම, සිඳ දැමීම, නිරෝධය මේ උගක් වචන තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන සමුග්ඝාත වශයෙන් සමුච්ඡේද වශයෙන් ඉවත් කිරීමයි බව උදුරා දැමීම කියන්නේ. සමුච්ඡේද කියන්නේ සමුච්ඡේදනය කියන්නේ සමුග්ඝාතය කියන්නේ අර සං උපදෙවීම, එහෙම නැත්නම් සම්බන්ධයක් උපත ලැබීම නවත මතු කිසි දවසක නොවන ආකාරයට අර කීනම් පුරාණන් නවන්නති සම්භව විරත් චිත්තේ ආයතිකේ බාස්මින් තේ කීන බීජා අවිරුලිච්ඡන්දෝ නිබ්බන්ති බීජා යතයන්ප දීප. උදාහරණෙක දී පාන නිවී ගියාසේ නැවත ඒ පාන නිවී ගියාසේ අවසන් කිරීම තමයි උදුරා දැමීම. එහෙම නැත්නම් ඔය රාගකේ, ද්වේෂකේ, මෝහකේ ආදී වශයෙන් කියලා දී ඒ පාන නැවත බලන්න බැහැ.
සංතතේක ලක්ෂණ තුනට දුක්ඛ අයත් නොවන්නේ
ඒ ඵලය දුක. හේතු තුනේ තමයි පටිච්චසමුප්පන්නයි, අනිත්‍යයි, අනත්තයි. මේ තුන තමයි හේතු, ඵලය තමයි දුක. ඒකනේ දුක ඵලය හැටි වෙන්නේ සංකිට්ඨේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක තමයි ඵලය. හේතුව තමයි ක්‍රියාව තමයි පංචස්කන්ධේ උපාදානය කරගෙන. මොකක් මේ දුක කියන ඵලය එන්නේ මොකද? අර උපාදානය කරගත්ත පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි පටිච්චසමුප්පාද. අනිත්‍යයි අනත්තයි පටිච්චසමුප්පාද.
පාංශ කුලයේ හා මතක වස්ත්‍ර පූජා කිරීම පහදා
දෙන්න. පාංශ කුලයේ හෝ මතක වස්ත්‍ර පූජා කිරීම හෝ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. බමුණු මතයක්, බමුණු ආගමක් බමුණන් කළ දෙයක්. බමුණන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ මිනිහක් මැරුණාම රෙදි කඩක උතාගෙන ගිහිල්ලා ඒ රෙදි කඩ පාංශු කුලයක් හැටියට ලබා දීලා ඒ රෙදි කඩේ උතා දීලා උතලා මිනිහ විනාශ කළා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දැන් මිනිහක් හිටුව රෙද්ද කාටවත් අයිති නෑ, ආයෙ මිනිස්සු ගන්නෙ නෑ කිසිම කෙනෙක්. බුදුහාමුදුරුවෝ අර මේ උත්තරධම්ම සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා මිනිහක් හිටුව මේ රෙදි කඩකින් ඒක කිසි කෙනෙකුට අයිතියක් නෑ. ඒ නිසා බුදුහාමුදුරුවොත් බුද්ධ ශ්‍රාවකයන්ට අනුදැන වදාලා මේ ඒ කාලේ රෙදි බොහොම ගණන් බොහොම දුලබයි, රජගෙදරත් රැදිනක් අර මේ දේවීන් වහන්සේලා රෙදි බියලයි ඇඳේ. ඒ නිසා පාංශු කුල සිරුරක් අරගෙන ඒ රෙදි අරගෙන හොමුදලා සුද්ධ කරලා කැටි කඩ කපලා කන් පණු කෝලා අඳින්න කියලා. ඒ නිසා මේක මේ පාංශු කුලයේ කියන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක් එහෙම නෙමෙයි. පස්සේ මේක දැන් මේ මරණ අවස්ථාවේ මේක මේ බුද්ධ ආගමට ආව පස්සේ කාලෙක. හැබැයි පාංශු කුලේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දෙයක් එහෙම නෙමෙයි. බමුණු මතය, බමුණු ආගම අද නමුත් බුද්ධ ආගමේ උඹලා පාංශු කුලයටවත් දෙන්නේ නැහැ කියන එක තමයි අදාළ වෙන්නේ. ඒක අද අවියක් කරනවා. ඒක වැරදි. නෑ මැරුණට පස්සේ මොන පාංශු කුලද? ඈ මැරෙන ඉඳලා දැන් පාංශු කුල දෙනවා. නම් මැරුණට පස්සේ මේ මිනිහ වලලනවද, පුච්චනවද, රෙදි කඩේකින් ඔතනවද, මොනවා කරනවද කවුද දන්නේ? ඈ දැන් මේක තමයි අල්ලගෙන තියෙන්නේ.
සංහාර 108 ආකාරය පහදා
දෙන්න. ඒකෙන් මේ ඔය විග්‍රහය තියෙනවා. අභිධර්ම විග්‍රහයකුත් තියෙනවා, බුදුහාමුදුරන්ගේ විග්‍රහයකුත් තියෙනවා. නමුත් විභංග ප්‍රකරණේ තියෙනවා මට ඔය 108 විග්‍රහ කිරීමේට කාලය විලම්භ කිරීමෙන් වැඩක් නැහැ. ඕනනම් ඒකත් තාම නිකන් කියන්න පුළුවන්. තණ්හාව කියන්නේ අපේ ඇලීමට හේතු උනේ තැනක හාවීම. මේ තැනක හාවෙන්නේ අතීත දේවල්, වර්තමාන දේවල්, අනාගත දේවල්, දුර දේවල්, ළඟ දේවල්, සියුම් දේවල්, කටුක දේවල්, අධ්‍යාත්මික දේවල්, බාහිර දේවල්. මේවා බාහිර වශයෙන් අධ්‍යාත්මික වශයෙන් මේ ආකාරයට 55 ආකාරයකට ඒ දෙකෙන් වැඩි වුණාම මේ 52ක් දෙකෙන් වැඩි වුණාම 104ක් වෙනවා. ඒ අතරට තවත් 4ක් එකතු වෙලා 108ක් ආකාරයට තණ්හාව විග්‍රහ කරලා තියෙනවා අභිධර්මයේ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඔහොම කරලා නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාව කරලා තියෙන්නේ වෙන ආකාරයක. මේ 36ක් ආකාරයේ 37 මේ චතක සූත්‍රයේ මේ තණ්හාව ඇති වෙන හේතු 36ක් තමයි සබ්බකාය පටිසංවේදී කියලා විග්‍රහයක් කළා. පස්සේ කාලෙක ඔය ධම්ම සමුච්චයේ අභිධම්ම සමුච්චයේ කියන පොත්වල තමයි ඔය 108ක් විග්‍රහ කළේ.
ජාගානුස්සතිය වඩන්නේ කෙසේද?
ජාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලෝ කිරීමෙන් ජාගානුස්සතිය වැඩෙනවා. ජාග කියන්නේ අත්තරි. පරිත්‍යාග කියන්නේ අපි පිරිසිදු සිත්කින් අත්තරීම, යම අත්තරීම පරිත්‍යාග. එනිසා දැන් අපි දුන් දේ පිළිබඳව නොයැලෙනවා නම්, අල්ලගන්න නැත්නම් අනාලේ වුණා, මිදී නිදහස් වෙනවා නම්, මුක්ති නම්, පටි නිසග්ග වෙනවා නම්, අර උපාදානය කර නැත්නම් අන්න ඒක චාගෝ පටි නිසග්ගෝ මුක්ති අනා.
ධම්මානුස්සතියද පැහැදිලි කරන්න. ධම්මානුස්සතියද පැහැදිලි කර දෙන්න.
ධම්ම කියන්නේ මේ හේතුඵල ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මය. එනිසා පටිච්ච සමුප්පාද ධර්මයේ අංග 6ක් තියෙනවා. මේ ධම්ම ධම්මානුසතිය කියන්නේ සාකාතෝ භගවතා ධම්මෝ සංදිත් ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ එහිපත්තිකෝ ඕපනායිකෝ සත්‍යත්තම් වේදිතබ්බෝ විඤ්ඤාහීටි කියන අය මේ ලෝකෝත්තර අර්ථ සහිතව ගැනීම තමයි මේ කියන පටිච්ච සමුප්පාද ධර්මයේ මේ ධම්මයට හේතුඵල ධර්මයට බාගල්පා බැලීම. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන ධම්මානුසතිය කියන එකේ තේරුම මේ කියන වචන හය සවාක්කාතු භගවතු ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපත්තිකෝ ඕපනායිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤාහීටි කියන මේකේ ටිකක් ගැඹුරුයි හුඟක් අර්ථය. මේ උඩින් තියෙන අද සම්මතයෙන් කියලා තියෙන අර්ථයට වඩා හුඟක් ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති තියෙනවා. ඒ නිසා මේක හරියට තේරුම් ගත්තොත් ධම්මානුසතිය. නමුත් ධම්මානුසතිය කියන්නේ අපි බෞද්ධයා ධමන්නට උපකාර වන මේ හේතුඵල ධර්මයේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම නිසා අපිට ලැබෙන යම් ආකාරයක ගුණයන් හැ. ඉතිපි සෝ කියන්නේ හිතෙම එහෙම නැත්නම් ඔහු යමෙක් කියන අත තමයි සෝ. ඉතිපි කියන්නේ මේ ආකාරයෙන් මේ ලක්ෂණ නිසා මේ අංග නිසා මේ ගුණ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ මෙහ බුද්ධත්වයට පත් වූ උතුමන් තුල මේ ගුණ තියෙනවා. කාගාවද සෝ කියන්නේ හිතෙම එහෙම නැත්නම් ඒ උතුමයාණන්
සබ්බේ ධම්මා අනත්තාති පදය පහදා දෙන්න.
සබ්බේ ධම්මා කියන එක සබ්බේ සංඛාර කියන එකට වඩා වෙනස්. දැන් සංඛාර විතරක් නෙමෙයි තවත් නොයෙකුත් දේවල් මේ සබ්බේ ධම්ම හැටියට කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකට ධම්මා මේ විදිහට නොයෙකුත් නව ආකාර වූ ධම්ම විග්‍රහයක් තියෙනවා අංගුත්තර නිපාතේ නවක නිපාතේ. ඒ නිසා මේ සබ්බේ ධම්මා විග්‍රහ කරලා තියෙනවා. මේ තමන්ගේ හිතේ උපත ලබන ගති පිළිබඳව තමයි කුසල අකුසල පිළිබඳව පින් පව් පිළිබඳව සහ සංකාර ක්‍රියාසිත පිළිබඳව අව්‍යාකට පිළිබඳව මේ ඔක්කොම මේ නමයම විග්‍රහ කරලා තියෙනවා. තව අංගුත්තර නිකායේ 6වෙනි නිපාතයේ තියෙන 6 ආකාර වූ ආකාරයක සබ්බේ ධම්මා විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා මේ සබ්බේ ධම්මා අනත්තාති කියන්නේ ඔය කිසිම දෙයක් හිතේ උපදින දේවල් නිසා හිතේ ක්‍රියාත්මක වේවල් නිසා හිතට අරමුණු වන දේවල් නිසා මේවා අපි කැමතිදී අපිට අත්තදී නවත්තන්න පුළුවන් කමන්නේ පවත්තන්න පුළුවන් කමන්නේ. මේවා සියලුම දේ අපිව අනාථ කරන දේවල්. ඒකයි සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පත්‍ති අතනි පින්දති දුකේ මගෝ සුඛයා.
කෙනෙකු දෙවියෙකුට හෝ භූතයෙකුට හෝ පූජාවක් කරන විට එකී දෙවියා හෝ භූතයා හෝ අදිසි ලෙස සිටින බව ඔහු විශ්වාස කරයි. එහෙත් පිරිනිවන් පෑමෙන් පසු බුදු කෙනෙකු නොසිටින බැවින් හැම බෞද්ධයෙකුම නොසිටින බව හැම බෞද්ධයෙකුට දන්නා කරුණකි. එවැනි පසුබිමක බුද්ධ පූජාවක් කැදීමේ වැදගත්කම කුමක්ද?
දැන් මේක බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍රයක මම දැන් පීඨාගිරි සූත්‍රයේද කපූප සූත්‍රයේද කියලා මට හරියට මතක නැහැ. එක්තරා සූත්‍ර ධර්මයක බුදුහාමුදුරුවෝ මේ බුද්ධ පූජාව පවත්වනීම පිළිබඳව යම් අර්ථයක් විග්‍රහ කළා කියලා. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ නමට බුදුහාමුදුරුවෝ නැති අවස්ථාවකත් බුදු පූජාවක් පැවැත්වීම අනුගමනවදාරලා තියෙනවා. මේකට හේතුව මේ සූත්‍රයේ විග්‍රහ කළ තියෙන ආකාරයට අනාගාමී තත්වයට පත් වූ බොහෝ පුද්ගලයෝ ධ්‍යාන අනාරියාන මේ ධ්‍යාන ලැබලා නැත්නම් අවිඥා ලැබලා නැත්නම් අර සුද්ධාවාස හතරට යන්නේ නැහැ. ඒ වගේම අනාගාමී තත්වයට පත් වූ උත්තමයා අරහත් තත්වයට පත් නොවි මිය පරලොව ගියොත් අර සුද්ධාවාස හතරටත් නොගියොත් ඒ අනාගාමී තත්වයටපත් වූ පුද්ගලයා අනාගාමී අන්තර්භවකයේ කැටියට උපදන වබ්බන බව චූල වේදල මහ වේදල සූත්‍රයේ විසාක ධම්මදින්නට දේශනා කරපු සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මෙහෙම අනාගාමී ගන්ධබ්බ තත්වයටපත් වූ අය අතීතේ බොහෝ ඉන්නවා. මේ අදටත් ඒ අය ඉන්නවා. මේ අනාගාමී ගන්ධබ්බ තත්වයටපත් වූ අයට අඩුගානේ අවුරුද්දකට එක සැරයක්වත් මේ ගන්ධ අබ්බ කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ යම් ආග්‍රහණයක් කරන්න ඕන යම් ආහාරයක් අවශ්‍යයි පැවැත්ම නිවන් දකින්නට පාත්තගෙන. ඒ නිසා ඒ අයට ඒ අනාගාමී ගන්ධබ්බ තත්වයටපත් වූ අයට ආග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරන්ට පූජා කරපු බුද්ධ පූජාවක් පමණක්මයි. ඒ නිසා අපි බුද්ධ පූජාවක් පූජා කරනකොට මේ වගේ අනාගාමී ගන්ධබ්බ තත්වයටපත් වූ අය ඒ බුදුහාමුදුරන් වෙනුවට පූජා කර බුදුහාමුදුරන්ගේ නමට පූජා කරපු බුද්ධ පූජාව ආග්‍රහණය කරන්නට ආහාර ඇටියට ගන්නට පුළුවන්කම තියෙනවා. මේක තේරුම් අරගෙන අපි ඒ බුද්ධ පූජාව පැවැත්වීමේ යම් හරයක් අත්‍යයක් තියෙන බව දැනගන්න ඕනේ. ඒක නිසා අපි මේ බුද්ධ පූජාව පූජා කරන්නේ මේ මැටි බිමකට කියලා එහෙම කතාවකුත් තියෙනවා. නමුත් එහෙම නොයෙකුත් අය විනයවාදීන් අන්තවාදීන් එහෙම කියලා තියෙනවා. නමුත් ඒ මේ අපි පූජා කරන බුද්ධ පූජාව දැන් මැටි පිළිවෙට බුද්ධ පූජාව පූජා කරන්න ඉස්සෙල්ලා සිරිපතුලට බෝධීන් වහන්සේ ගාවට ඒ වගේම ශාරීරික උදේසික පාඩුක ධාතුන් වහන්සේලා ඉදිරියේ මේ බුද්ධ පූජාව පවත්වලා ඒ බුද්ධ පූජාවත් අර අනාගාමී අන්තර්භවික ගන්ධබ්බ තත්වයේ ඉන්න අයට පාවිච්චි කරන්න පරිහරණය කරන්න. ඒ නිසා අපි මේ පූජා කරන බුද්ධ පූජාවේ යම් කිසි කෙනෙක් ආග්‍රහණය කරන තුරු විශේෂයෙන්ම ඔය කියන සූත්‍රය කියලා කියනවා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජා කරලා හරකෙක් වතුර මොන වේලාව හෝ ඒ බුද්ධ පූජාව එතන තියන්න. ඒ මොකටද? අර අනාගාමී අන්තර්භවකින් ඒ වගේ ඇසිල්ලකින් ඒ ගන්ධය අප කරන්න ඒ ආහාර ගන්න. බෑ ඒක වහල කියන්නේ නැතුව ඒක නේ අයින් ඇරලා පූජා කරලා කියන්න. බ්‍රහ්ම තත්ත්වයක් නෑ. කවුද කිව්වේ? ඒක පැහැදිලිව චූලවේදන සූත්‍රයේ බලන්න. එතන සුද්ධාවාස අතර වෙනම තියෙනවා. සුද්ධාවාස වලට යන්න නම් මොකද වෙන්න ඕන? ඥාන තියෙන්න ඕන, අභිඥා තියෙන්න ඕන. නැත්නම් සුද්ධාවාස යන්න දැන් අභිඥා නැතුව අනාගාමී තත්ත්වයට පත්විච්ච ඕන මිනිස්සු ඕන තරම් ඉන්නවා හිටියන. එළ අදත් ඉන්න පුළුවන්. එයාට අභිඥා නැතුව යන්න බෑ අර බ්‍රහ්ම තල වලට. දැන් අනාගාමී නෙමෙයි සෝතාපන්න වෙන්න ඉච්චෙන්න අර අභිඥා ලබන්න ඕන. අර රූපී හෝ අරූපී හෝ බ්‍රහ්මතල වලට යන්න ලබාගත යුතු ඒ ධ්‍යාන ශක්තිය ලබා ගන්න ඕනේ අභිඥා ශක්තිය මගබල ලබන්නේ ඉස්සෙල්ලා. පස්සේ මගබල ලැබුවට පස්සේ ඔය අභිඥා ලබන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ධ්‍යාන මගබල නොලබාම ධ්‍යාන අභිඥා නොලබාම මගබල ලැබුවොත් ඒ පුද්ගලයා අනාගාමී තත්ත්වයට පත් වෙලා මියපරලෝ ගියොත් කොහෙද යන්නේ? යන්න තැනක් නැහැ. කොහෙද ඉන්නේ? අන්තර්භවික හැටියන අනාගාමී ගන්ධබ්බ හැටියට එය මේ විශ්වේ ඉන්නවා. ඒ අයට කිසිම ශක්තියක් අවශ්‍ය නැහැ. අර උදාහරණයකුත් දීලා තියෙනවා ගිනි පුපුරක් ඉබේම අලියට තියෙනකොට සදාකාලික නැහැනේ. ඒ ගිනි පුපුර කවුරුත් නිවිලා නැත්නම් ඉබේම කවදාද නිවිලා යනවද නැද්ද? ඒ වගේ ඒ අනාගාමී ගන්ධබ්බ තත්ත්වය ගාව තියෙන්නේ යම් ආකාරයක මේ ශක්තිය ඉවර කරන විතරයි. ඒ ශක්තිය ගෙවි යනවා මිසක් වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනේ න ආගාමි. න ආගාමි. ආපහු ඒ පාරට එන්නේ. එනිසා එතනම ආපහු. ගරු ස්වාමීන් වහන්සේ දැන් බුදුහාමුදුරන්ට පූජා කරන පූජාවට වඩා පස්සේ කාලෙක සීවලී මහ රහතන් වහන්සේට කරන පූජාවක් ලංකාවේ මිනිස්සු වෙන කවුරුත් ලංකාවේ මෝඩ මිනිස්සු පාන. මේක කළේ මේ මිනිස්සුන්ව දන් දීමට පොළඹවන්න මේ අතීත ලංකාවේ දානය නොලැබුණු යුගයක ආහාර කෑම බීම නොතිබුණු යුගයක අර පාත්‍රයකුත් තියාගෙන සීවලි පින්තූරයක් පින්තූරය අරගෙන ওই ගෙවල් වල මේ ඇල්ලුවා මේක මේ කරපු යම් ආකාරයක ආයේ පාත්‍රයේ තියෙන සීවලි හාමුදුරන්ට දන් දුන්නොත් දැන් මෙතන තියෙන්නේ මෝහයයි රාගයයි මොනවද මේ සීවලි හාමුදුරන්ට දාන දීලා බලාපොරොත්තු වෙන්නේ තමන්ට ආහාර පාන ආදී සිව්පදේ තමන්ට ලැබෙන්න ලබා ගන්න යාඥාව යදිල්ල දේව සංකල්පය ඉල්ලීම හිඟකෑම හිඟන්න බාටපත් කර ඒකෙන් මිනිස්සු යම් ආකාරයක සුචරිතයක් තිබුණා නිවන බැහැ ඇයි තව ඉල්ලන්නේ මේ කරන්නේ මේ පංචස්කන්ධේ උපාදානය කරගන්නයි ඔය හද ඔය දැන් ජීවලි පින්තූරේ මේ දාන දීලා කරන්නේ දැන් ඒක ජීවමාන කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට හරි කාට හරි දාන දෙන එක වෙනම දැන් මේක බුදුහාමුදුරන්ට දාන දෙන එක වෙනවා දැන් සීවලි හාමුදුරන්ට දුන්නේ කාට අනාගාමී දණ්ඩම් බලන්න නෑ ඒක නිසා මේ හේතු බල ධර්මයට පහ කරපා බලන්න ඕනේ මේ කරන දේ හිතන බොහෝ දේ අපි මේ හරිද බුදුහාමුදුරුවෝ මේකයි මේ සූත්‍රයක් කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට සූත්‍රයක් කියන්නේ මේ සූත්‍රයට ධර්මයට බහ ගලපා බැලීම අපේ වැඩ මේ විනයට සසඳා බැලීම අපේ වැඩ අපි අද සූත්‍රය දන්නෙත් නැහැ ධර්මය දන්නෙත් නැහැ විනය දන්නෙත් නැහැ ඒවා සසඳා බලන්නෙත් නැහැ කොහේ කරන්නන් වාලේ අර අනමිටි කරගාගෙන අර ඉස්සරහන්දයා කියා දුන්න වැඩේ අර අර පාන්තිම අනිත් පැත්තේ ඒ අරමිටියේ අනිත් කැල්ල කෙරවල අරගත්ත අන්දය වගේ ඔහේ යනවා අන්ද භක්තියෙන් ගුඩ භක්තියෙන් මෝඩ භක්තිය ඔහේ යන ඔය කරන්න නිවනක් නෑ
සමහර දෙන බුද්ධ පූජා බෑග් විතර අවසානේ පරිණිකාරී කෑවට කමක්
නෑ ඒවා ඉතින් එක එක මිනිස්සු කියනවා කන්නැතිය ධම්මදායාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා අර තව මොකද මොන බ්‍රාහ්මණයට නේරංජන මේ ධනංජානි බ්‍රාහ්මණයට පැහැදිලිව ධනංජානි සූත්‍රයේ ධම්මදාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ නාමයට පූජා කරපු දෙයක් කිසි කෙනෙකුට අයිතියක් නැහැ ගැඹුරු දියකට හෝ වලකට දාන්න. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ? මේක වැරදි නිසා. බුදුහාමුදුරුවන්ට පූජා කළ දේ ඊට පහළ කෙනෙකුට අපිට දෙන්න අඩ ගහලා ජුජුක් කියලා දෙන්න කාකා කියලා දෙන්න බැහැ. ඒක ආර්යෝපාදයකටත් අහු වෙන්න ඉඩ තියෙනවා. එහෙම දුන්නු. නිවන් දකින්න බැරි වෙන්න ඉඩ තියෙනවා. දැන් මේක මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඔය දැන් අපි මොකද්ද? ඔයගොල්ලෝ නාගච්චා කරනවා නම් ඉතින් එහෙම දැන් මෙහෙමයි. දැන් මේක මම හොඳටම අත්දැකීමෙන් දැක්ක දෙයක්. මම මහනුවර ඉස්සෙල්ලා එක්තරා ආරණ්‍ය සේනාසනයක ආන්දු උඟක් ඉන්න අදත් බොහොම ප්‍රසිද්ධියේ සලගන දැන් බුද්ධ පූජාවට ඉතින් හොඳ බුද්ධ පූජාවක් හදනවා. ගිහිල්ලා පොඩි ආන්දුරෝ දෙතුන් නමක් අර බුද්ධ පූජාව තියලා. තව දානවලදලා ඉවර වෙලා හෝ දානවල ගන්න ඉස්සෙල්ලා හෝ අර බුද්ධ පූජාව පැය භාගයක් විනාඩි 15ක් විතර දීපහම අර පොඩි ආන්දුරෝ ගිහිල්ලා අරන් එන්න යනවා. අරන් එනකොට අර පොඩි ආන්දුරෝ අර හොඳ තියෙන රසවත් ඒවා කනවා. වලදෙනවා හැම නෙමෙයි. හැබැයි ඒ පොඩි ආමුදුරුවන්ට වුණ ආර්යෝපාදේ ඒ පොඩි ආමුදුරුවන් කරපු අර ධම්මදායාද සූත්‍රයේ තියෙන විනාශය නිසා ඔය පොඩි ආමුදුරුවන්ට තව බොහොම සුළු කාලෙකින් මහාන කමෙන් අත්හැරලා සිවුරු ඇරලා යතුරු කරගත්ත විනාශය. එතකොට ඕක කායද වරද? ආමුදුරුවෝ කියන්න ඕනේ මේ බුදු පූජාව බුදු ආමුදුරුවන්ට පූජා කරන දෙයක් ඔය පොඩි ආමුදුරුවෝ අන්න ඕනේ නැහැ. කෑදරගම රසු තෘෂ්ණාවෙන් රසාසාවේ ඒවා හොරෙන් ගන්නවා. එතන පස්පව්ම වෙලා තියෙනවා. හොරගම් කරලා තියෙනවා, ආරෝපාදයක් කරලා තියෙනවා, රස තෘෂ්ණාවක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා අර පොඩි ආමිරෝ දෙතුන් නම් දැන් නැහැ සිවුරු ඇද. ඔය මුගපන්දල් වල වගේ. ඒ මොකද වැරදි මේ වැරදි බව පෙන්වන
තරදා මහත්මයාට ඕක
වතුරට දැම්මට කමන්නේ
නැහැ ඔව් ඉතින් වතුරට දාන්න ඕන සතුටු දීමේ චේතනාව තියෙන්නේ මේ මේක අපේ කෑවට අපිට කරන්න දෙන්නේ වතුර දැම්මට පස්සේ වතුර මානු හිටියොත් කයි පොළවේ වැල්ලුවට පස්සේ පොළවේ පණු හිටියොත් කයි අපිට අපි ඒක චේතනාවක් නැහැ චේතනාවන් විකේ අම්මන් මත අපේ චේතනාව පණුවන්ට දීම හෝ මානුන්ට දීම හෝ නෙමෙයි අපේ චේතනාව අර අපි ගෞරවයෙන් බුදුහාමුදුරන් වෙනුවෙන් පූජා කරපු දේ ඊට පහල කෙනෙකුට නොදී අපි අයින් ඒවත් ඉතින් බුද්ධ පූජාවල් නම් එකක් කොයි කොහේ කාට කිව්වත් බුද්ධ පූජාව නම් බුද්ධ පූජාව දළදා වහන්සේට බුද්ධ පූජාවක් හැටියට නම් ඒක එකයි සීවලී පිරිත විතරක් නෙමෙයි කිසිම පිරිත ශ්‍රවණය කිරීමෙන් නම් නිවන් දකින්න බැහැ. ඊට හොඳයි Hindu සින්දුවක් අහන්න. නමුත් ඔය පිරිත තියෙන්නේ මොකද්ද? අපි ප්‍රතිපදාවක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කළ යුතු අංග කරණීයතා අකරණීය ධර්ම සමූහය. ඒ නිසා අපි මේක කියෝගේ අර උදාහරණයෙන් තමයි මේක හරි සීවලී පිරිතානි වෙනත් පිරිතක් හරි සජ්ජායනා කිරීම තමයි මේ ග්‍රන්ථ ධූරයේ පිළිවෙල. ඒ කියන්නේ වෙද මහත්තයා ලියා දුන්න බේත් සීට්ටුව කියවා කියවා බේත් සීට්ටුවට ගරු කර කර බේත් සීට්ටුවට සිංහලල්ලෙන් කියට ලෙඩේ තනින් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ බේත දුන්නේ මොකටද? මේ ලෙඩේට සංසාර රෝගේ. දැන් කරන්නේ මොකද? ඒ සංසාර රෝගයට ලියලා දුන්න බේත් සීට්ටුව අර භගවත් ගීතාවේ අනු ආවාසය ලැබලා උපනිෂද් ධර්මයේ Hindu ධර්මයේ ආවාසය ලැබලා අපිත් මේක ලස්සනට සංගීත ස්වරයෙන් සජ්ජායනා කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ එහෙම අනුදැල වදාලේ නැහැ. සජ්ජායනා කිරීමේ හැබැයි මේ සජ්ජායනා කිරීම නිසා එක යහපතක් වුණා. ඒකත් අපි ප්‍රකාශ කරන්න ඕනේ පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකද්ද? මේ දිගටම ග්‍රන්ථ ධූරය පුරාගෙන ඔය කියන දේවල් දැන් කරණීය මෙත්ත සූත්‍රය අපි දන්නවා. මහා මංගල සූත්‍රය අපි දන්නවා. ධම්මචක්කපවත්තන සූත්‍රය අපි පහයි ඒ කියන කොට අපිටත් කඩපාඩම්. හැබැයි අර්ථ ධර්ම නිරුක්ති මොනවත්ම නැහැ. වැඩක් නැහැ. කඩපාඩම් නම් තියෙනවා. ඔය පොඩි හාමුදුරුව ලොකු හාමුදුරුව කියන හැම කෙනෙක්ම ගියොත් පැවිද්දොත් කවුරුත් කටපාඩම් කරගන්න මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තත් වැඩක් නැහැ. වර බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එක ගාථාවක් අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තොත් නිවනට ඇති. ඒ නිසා මේක මොන පිළිතකින් දැන් හැබැයි తాවකාලිකව යම් කර්ණ රසායන දහනයක් ලැබෙනවා. ඒකත් රාගයක් සහ මෝහයක්. ඒකත් රාගය සහ මෝහය වර්ධනය කරන දෙයක්. මේ මං කිව්වයි කියලා පිළිත් නොහින්න එපා ආන්නේ. මොකද අඩු ගන්න ඒක පාඩම් කරන දැන් කල්පනා කරන්ද ඔය කියන පිළිතේ එක ඔය ගාථාවක එක ගාථාවක ඇති අර්ථ ධර්ම තියෙනවා නම් අපිට ඕක කියලා තියෙන්නේ කළ යුතු සහ නොකළ යුතු භාවේ ධම්මංච භාවිතම් පහතබ්බංච අයින. හැබැයි ඒක අවිඤ්ඤාතං අවිඤ්ඤේය පරිඤ්ඤාතං පරිඤ්ඤේය කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා ඔන්න දැන් ඔය ගාථාවේ තේරුම තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. නිවනට උපකාර වෙන පැහැදිලි පිළිසිදු අර්ථ සහිත. ඒකයි අර.
සම්මාන
සම්හරවස්තාවල කටපාඩම් කර බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම මේවා හොඳට පෙළගස්සලා හොඳට ගාථා හැටියට සකස් කළා. කටපාඩම් කරගන්න කොටසකට මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටයන හාමුදුරුවෝ, මහා නිරුද්ධ හාමුදුරුවෝ, ප්‍රණිත හාමුදුරුවෝ ඒ අයට බාර දුන්නා. මේක මේ වරපොත් කරගෙන පවත්වාගෙන යන්න. ඒ කතාව ඊගාව ප්‍රශ්න කියන
අන්තර් බලගේ අසා දන්දප්පයා දෙදෙනෙක්ට එකයි.
ඒක මේ නිදාන කතාව. ඒ කියන්නේ දැන් ඔය දැන් අපි කියනකොට මේ දැන් කරණීය මෙතු සූත්‍රය කියනකොට නිදාන කතාවයි කියන්නේ කතා ඒක. නමුත් අර්ථ ධර්ම තියෙන්නේ අර කියන එකනේ. නිදාන කතාව පස්සේ ආදාගත්තු අටුවාචාරි.
අන්තර්භංගියා සහ ගන්ධබ්බයා එකයි දුන්නේ.
වචන දෙක. අන්තර්භංග කියන්නේ ගන්ධය අබ්බ කරගෙන ජීවත් වෙන. අන්තර්භංග කියන්නේ නැතසෝ නැතාඤ්ඤෝ කියන්නේ දැන් මෙතනින් අපි දැන් යම් කිසි කෙනෙක් චුති වුණාට පස්සේ මිය පරලෝකියට පස්සේ තවත් තැනක අලුත් විඥාන ශක්තියකින් උපදින්නට පෙර මේ විඥාන බීජ පොඩියක් අල්ලගෙන ඉන්න තැන අන්තර්භංගයි. ඒ විඥාන බීජ පොඩියක් අල්ලගෙන ඉන්න තැන අපිට යම් දෙයක් ආග්‍රහණය කරන්න ඕනේ. ඒ ආග්‍රහණය කරන්නේ ගඳ අර වර්ණ ගන්ධ රසෝජා කියන හතර ඒවා ආග්‍රහණය කරනවා නම් ගන්ධ අබ්බ කිරණ තත්වයේ ඉන්නේ. දැන් අපි උදාහරණයක් කියනවා නම් අපි ඔන්නේ මේ මෑටයක් හිතවල මෑවැලක් හැදෙනවා. දැන් මෑවැල හැදෙන්නෙම මෑටයක් තව අලුතෙන් හදන්න. මේ මෑටේ නැවත මෑගහක් පවට පත් වෙන තාකල් මෑවැල දෙක නැහැ. හැබැයි මෑවැලක් හදන්න අවශ්‍ය සියලුම අංග උපාංග තියෙනවා, කර්ම බීජ තියෙනවා. ඒක නිසා අර මෑහැටේ නැවත පැලවෙන තත්ත්වයට පත් වෙන්න නම් අර ගන්ධබ්බ තත්ත්වයේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආපෝ තේජෝ වායෝ පඨවි අතරේ වර්ණ ගන්ධ රසෝජ ගන්න ඕනේ. ඒ නිසා අපිට ඒක ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් ඒක ඈහුනොත් අපිට ඒ මෑහැටේ පැල කරන්න බෑ වගේ තමයි මේකත් මේ කර්ම බීජ කියන ඒවා අපි පැල කරගන්නා තාක්කල් අර අන්තර්භවිකයි. ඒ ආස්ථාවි කරන අබ්බ විදීම තමයි අපු ගැන උරා ගන්නවා ගන්ධබ්බ. දැන් රූපරාග රූපරාග ගැලවිලා නම් මොකද ඒ தත්තේ? අර
මානුද්දත්තේ
ඒ දෙක පහම එකදෙන නිසා හිතන්නේ පහම
එකද?
දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා බුදු පරමාහන්සේ තුන්තරයකට ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ මාන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා පහම එකවර උද්දම් භාගී. ඒක අයින් කරන්න කොහොමද කරන්න ඕනේ? ඒක අයින් වෙන්න මොනවද අයින් කරන්න ඕනේ? අවිද්‍යාංශය, රාගාංශය, පටිඝාංශය ඉවත් කරේම ඒක කැපෙනවා. දැන් මේ පිළිබඳව ඔය උද්දම් භාගිය, හෝරම් භාගිය කියලා දෙකක් තියෙනවා. මේ උද්දම් භාගිය කියන්නේ උඩට අදින, හෝරම් භාගිය කියන්නේ පහළට තල්ලු කරන. කාම ලෝකෙට තල්ලු කරන ඒවාට කියනවා ඕලාරික. එහෙම නැත්නම් ඔය කියපු අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රතිපරාමාස කාම රාග පටි ඕරම් බාග. දැන් මේ පහ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ කියන අරූපී ධානයක් ලැබූ යම් යම් බ්‍රහ්මත්වයට බ්‍රහ්ම සාපත්වයට ගිය ඔය අචිත්ත තවුසල උද්දාකරාම පුත්‍රලා වගේ අය මඟඵල ලබලා නැහැ. නමුත් අර කියන ඕරම් භාගියයන් තාවකාලිකව මිදිලා උද්දම් භාගිය පහතර තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක දෙකකට බෙදුවා, උද්දම් භාගිය ඕරම් භාගිය. නමුත් අපි අද අභිඥා ලැබපු අය අපිට දකින්න නැහැ. ඉන්නව නැත්තේ නෑ. නමුත් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෝ අභිඥා ලැබුණා නැත්නම් ආර්ය හෝ අනාර්ය හෝ තත්ත්වයකට පත් වෙලා ඒ පුද්ගලයාට මේ ඕරම් භාගිය සංයෝජන පහ ඉවත් කිරීමෙන් නිවන සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වෙනවා. කරගන්න පුළා උද්දම් භාගිය ගැන කල්පනා කරන්න හිතන්න මොකවත්ම අවශ්‍ය නැහැ. ඒකේ අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. මොකද අනිවාර්යයෙන්ම න ආගම න ආගම මේ ආපහු එන්නේ මේ ගිය ගමනට එන්නේ නැහැ. මේ සංසාර ගමන යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට අද වෙනකොට මේ තියෙන ධ්‍යාන අභිඥා ඔය උද්දම් භාගිය කතාවල් ඔක්කොම අත්තර දාලා අපිට පුළුවන්කම තියෙනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රතිපරාමාස කාමරාග පටික කියන පහ අපිට මේ මනුෂ්‍ය ලෝකෙ ඉඳගෙන ඉවත් කරගන්න පුළුවන්. තණ්හාන්තේ, රාගාන්තේ, පටිඝාන්තේ ඉවත්. ඒ අනුව නිවන් දකින්න පුළුවන්. අපිට එච්චර දෙයක් අවශ්‍ය නැහැ. අපි මේ වැරදි පාරවල් වල ඔය කියන අර බ්‍රහ්ම සාපත්වයට ගිය පුද්ගලයන්ගේ තියෙන අර අනාර්ය ආරූපී ධ්‍යාන ඔය උද්දම් භාගී වයින් කරන්න යන්න ඕනේ නැහැ. මේ තියෙන මේ පොළොවට බර වෙන ඕලානික දේවල් එමුනනම් මේ තියෙන මේ දේ විතරයි අපි අයි වෙන මොකක්වත් ඕනෙත් නෑ. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස අයින් වුණා නම් නියත වශයෙන්ම ඒ පුද්ගලයා පටිසෝතගාමි සම්මා දිට්ඨියපත්තු සෝතාපන්න ඵලයටපත්තු නිවන් මඟ දැක්ක යථා භූති ඥාන දර්ශනයක් තියෙන කවදා හෝ නියත සම්බෝධි පරායනින්ම බුද්ධත්වයට එමනන ආරහත් බුද්ධත්වයට ආරහත් තත්වයටපත් වෙනවා. ඒ ඇති හොඳට ආයි ඊට වැඩි එහා දෙයක් හිතන්න ඕනේ නෑ. සකදාගාමි කියන එක මේ අන්තර් කතාව. දැන් සෝතාපන්න ඵලයෙන් පස්සේ සකදාගාමි ඵලයට පත් වෙනා නම් අනාගාමි ඵලයට පත් වෙනවා. දැන් සකදාගාමි ඵලයට පත් වූ කෙනෙකුට තැනක් නැහැ. මිනිස් ලෝකෙ මිසක් වෙන කොහෙවත් ඉන්න බෑ. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට කොහෙද ඉන්න පුළුවන් තැන? ඕලන් කොල. ඈ දෙකයි තියෙන්නේ. කොහෙද? එක්ක මිනිස් ලෝකෙ ඉන්න ඕන එක්ක දිව්‍ය ලෝක. බ්‍රහ්ම ලෝකෙක ඉන්න පුළුවන්?
නැහැ.
ඒ වගේම අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයෙකුටත් ඉන්න පුළුවන් තුන් පොළක. මිනිස් ලෝකෙ දිව්‍ය ලෝකෙ බෑ. මොහොතක්වත් දිව්‍ය ලෝකෙ යන්නත් බෑ බෑ. අර සුද්ධාවාස හතර එහෙම නැත්නම් අනාගාමී ගන්ධබ්බ තත් අරහතුන් වහන්සේ කෙනෙකුට ඉන්න පුළුවන් එකම තැන. කොහෙද? මිනිස් ලෝකෙ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට බ්‍රහ්මත්වයට පත් වෙනවා කියන එක අරහතුන් වහන්සේගේ තැනක් නෙමෙයි. අරහත් වෙලා බ්‍රහ්මත්වයට පත් වෙලා මොනවා කරන්නේ? එහෙම පත් වෙන්නෙත් නෑ, පත් වෙන්නත් බෑ. බ්‍රහ්මත්වයට පත් වීම හෝ දිව්‍යත්වයට පත් වීම වෙන්නේ මේ මිනිසෙන්ට බමුණයි මිනිස් ලෝකෙ. එනිසා මිනිස් ලෝකෙ ඕන පුද්ගලයන් පුද්ගලයන්ටත් ඉන්න පුළුවන්, සේක පුද්ගලයන්ටත් ඉන්න පුළුවන්, ආර පුද්ගලයන්ටත් ඉන්න පුළුවන්, අරහතුන් වහන්සේලාට ඉන්නත් පුළුවන්, මගපල්ලාභී අයටත් ඉන්න පුළුවන්, වෙන කොහෙවත් හැම කෙනෙකුටම ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
අනිත්‍ය සහ අනිච්ච පහදා
දෙන්න. මේක පහදා දෙන්න නම් ලොකු දේශනාවක් කරන්න ඕනේ. ඉච්ඡ විග්‍රහ කරන්න. එතකොට මේ මාර්ගදී භාෂාවේ ඉච්ඡ විග්‍රහ නොකර අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කරන්න බෑ. පටිච්ච විග්‍රහ කරන්න නොකර ඉච්ඡ දහය විග්‍රහ නොකර. දැන් මේ අනිත්‍යයි කියන එක මාර්ගදී භාෂාවේ කියන අන්‍යතාභාවය. අන්‍යතාභාවය කියන්නේ වෙනස් වීම, විපරිණාමයට පත් වීම, ඒ වගේ දේවල් සියලුම අන්‍යතාභාවය. නමුත් අනිච්ච කියන එක එහෙම මේ ලෝකේ බාහිර ලෝකේ ඇති වෙන දෙයක් නෙමෙයි. කොහෙද ඇති වෙන්නේ? තම තමන්ගේ හිතේ ඇතිවන වෙනස්කමක් විපරිණාමයක්. ඔය ඉච්ඡ අප්‍රිය බව අප්‍රිය බවට පත් වීම, ඉච්ඡ නිච්ච වීම, ඉච්ඡ නිසා උද්දච්ච කුච්ච වීම, විචිකිච්ඡතාවයට පත් වීම, පාපිච්ච ලාභිච්ච අත්‍ච්ච මරිච්ච මේ අභිච්ච මේ ඉච්ඡ බවට පත් වීම. ඉතින් ඒක නිසා මේ ඉච්ඡ කියන தত্ত্বය පුද්ගලයෝ දෙන්නේ අතරේ එක නෙමෙයි. තමන්ගේ ප්‍රිය බව එකක්, අනුන්ගේ ප්‍රිය බව එකට සම්බන්ධයක් නැහැ. එනිසා තමන්ගේ හිතේ පමණක් තමන්ට ආත්මීය වූ, තමන්ටම සීමා වූ දෙයක් මේ ඉච්ඡ කියන එක. නමුත් අර අනිත්‍යතාවය දැන් හවස ආයිටි ඉර බහිනවා කියන එක නිට්ටයයි. ඒක සරල ආධාරණයි, කාටවත් පිළිගන්න බලන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ ඇති වූ දෙයක් තමන්ට නැති කරගන්න පුළුවන් නිසා, තමන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන ඉගලා තමන්ගේ හිත හදා ගන්න මිසක් වෙන එකක් නෙවෙයි. එනිසා මේ ඉච්ඡයි අනිත්‍යයි බුද්ධ දේශනාවේ මාර්ගදී භාගාවේ වචන දෙක මේ නිට්ටය අනිත්‍ය කියන එක වැරදි එකේ පද පරම පරිවර්තනය නෙමෙයි. ඒක වැරදි පරිවර්තනයක්. ඒක බාහිර ලෝකයට අදාළ දෙයක්. ඒක ධර්මයෙන්
ස්වාමීන් වහන්සේලාට දෙන දානේ ඉතිරි කොටස ගියන්ට දීව සුදුසු.
ඔව්, ඒක ප්‍රශ්නයක්. හැබැයි ස්වාමීන් වහන්සේලාට දෙන දානය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. වික්කු සංඝස්ස දේම කියලා හාමුදුරුවන්ගේ පාත්‍රයට පිළිගන්නන ටික විතරයි. වික්ෂුන් වහන්සේ කෙනෙකුට වික්ෂුන් වහන්සේගේ පාත්‍රයට දෙන දේ වික්ෂු දානයක්. සංඝයා වහන්සේ කෙනෙකුට සංඝයා වහන්සේගේ පාත්‍රයට බෙදෙන දානය සංඝ දානයක්. සාංගික කරනවා කියන්නේ සංඝසත් වෙනවා කියන්නේ ඒකයි. සංඝ කියන්නේ මගඵල ලැබූ කෙනෙකුට. වික්කු කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව ක්‍රය කරන්නට අප කැප වෙලා ක්‍රියා කරන බුද්ධිය. හැබැයි අද බික්කු සංඝ දෙපිරිසම නැහැ වෙන්න පුළුවන්. බික්කු සංඝ දෙපිරිසම හඳුනා ගන්නත් බෑ. මේ සිවුරක් දැම්මට සම්මතයෙන් බික්කු වෙන්නෙත් නැහැ සංඝ වෙන්නෙත් නැහැ. සංඝ වෙන්න නම් මගඵල ලබන්න ඕනේ අඩු වශයෙන් සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය කියන ආර්ය අෂ්ටාංගික මේ ආර්ය අෂ්ටමුද්ගලියෝ වෙන්න ඕනේ. ඒ මිසක සංඝ වෙන්න බෑ. සංඝ වෙන්නේ සෝතාපට්ටි ඵලය හෝ ඊට ඉහළ ඵලයක් ලැබූ කෙනෙකුට පමණයි. සංඝහා දැන සංවර වූ සංසිඳී සම්මා කියන තුනම සම්පූර්ණ කරගත්ත ආර්යයන් වහන්සේලා සංඝ. ඒ වගේම භික්ඛු කියන්නේ මහාන මෙහෙණ උපාසිකා උපාසිකා සිව්වණක් පිණිස රාග බව, ද්වේෂ බව, මෝහ බව තේරුම් අරගෙන මේ අඳුරට කෙලෙස් වලට මේ අධ්‍යාත්මික වශයෙන් කිලුට වෙන්නට හේතුව මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් තමන්ගේ හිතේ උපදින බව තේරුම් අරගෙන මේ අලුතෙන් උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් කපා අයින් කරන්නට අර කම්මක්කය කරන්නට, රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්නට අප කැප වෙලා බව ක්‍රය කරන්නට උනන්දු වෙන උත්සාහ කරන මග අනුගමනය කරන උත්තමයන් ඒගොල්ලෝ බික්කු. ගිහියේ ගෙදර හිටියත් පන්තලේ හිටියත් බව ක්‍රය කරන්නට උත්සාහ උනන්දුවක් කැප වෙලා වැඩ කරනවා නම් ඒගොල්ලෝ බික්කු. හැබැයි සම්මතයෙන් සම්ප්‍රදායෙන් හැටවස් මහණ වුණත් වත් හිටියත් ඒ පුද්ගලයා මේ බව ක්‍රය කරන්නේ නැත්නම් මේ සම් ගහලා බින්දලා දාලා නැත්නම් බික්කු සංඝ කොටසට අයිති වෙන්නේ නැහැ. පුතක් ජන මහාන බබුණන් විතර. ඒක තේරුම් ගන්න.
සවිනා දැන් ඔය රස්සාවල් කරන්නේ හැම් කරන
ඒ ඔක්කොම භව ක්‍රය කරනව නෙමෙයි භව වර්ධනය කරනවා.
ඒතුළු ඒ අපවත් වෙනව නෙමෙයි.
නමුත් ඔය මාත්‍ය දන්නේ නැහැ නේ. ඒ ආම්දුර මරණ මොහොතේ හරි මේවා වෙලා අදී. ඒක නිසා දැන් මාත්‍යට තීරණය කරන්න පුළුවන්. පුළුවන්. බැරි නේද? නමුත් මෙහෙමයි අපි ඉතින් දැන් මේ කාලේ මේක පෘථග්ජන මිනිසුන්ට අඳුරගන්න බැරි වුණා. මේ සංඝයා වහන්සේ කෙනෙක් අපවත් වුණාද හාමුදුරුවක් දුසීල හාමුදුරුවක් මරණයට පත් වුණා. දැන් මේක අඳුරගන්න බැරි වීම නිසා කොහොමත් අපි සේෆ් සයිඩ් එකට මොකද කිව්වේ මේක අපවත් වුණා. ඒක වරදක් නෑ, පාපයක් නෑ. දැන් වෙලාවත් රහතුන් වහන්සේ මක් කෙනෙක් මරණයට පත් වුණා කිව්වනම් හරි නෑ. ඒකින්ද අපවත් වුණා කියලා පොඩි විදිහ ඒක හරි. පැවැත්ම අවසන් කළා. අපවත් වුණා කියන්නේ මොකද? මරණයටපත් වුණා කියන්නේ අර මාර්යා විසින් ගත්ත පංචස්කන්ධය මාර්යා විසින් ආපහු මාර්යාට ණය ගිහලා. ඒකයි මරණ. එනිසා මේ වචන වල අර්ථය තේරුම් ගන්න ඕනේ. මේක අපිට කියන්න බෑ. දැන් කවුරු හරි දැන් අපි මේ කොහොම කිව්වත් මේ කිසි කෙනෙක් එහෙම හිතන්න එපා. සමානිට මහාන වෙලා ඒක ආකාරයට අන්තිම මොහොතේ මගපල් ලබන්න පුළුවන්. ඒක නිසා අපිට ඒක කියන්න බෑ. ඒක නිසා අපි ඒක නිගහ කරන්න ඕනේ නැහැ. ඕනෙම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඕනෙම ආමඳුරු නමකට මේ යථා ධර්මයේ තේරුනොත් සතියක් ඇතුළත නිවන් දකින්න පුළුවන් බව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අවසාන මොහොතේ හරි මේ ධර්මයේ තේරුම් අරගෙන මේ මඟ තේරුම් අරගෙන භව කය කළ නිවන් දකින්න පුළුවන්. සංඝ භවයට පත් වෙලා අපවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඒක වරදක් කරගන්න හොඳ නැහැ. ඒක නිසා අපි ආම්ද්‍රව කවුරුත් අපවත් වුණා කියලා අපි කියනවා. ඒක වැරදක් නෑ. එහෙම නොකියුවත් වරදක් වෙන්නේ ඉඳි. තව ප්‍රශ්න දෙකක් විතර කියලා නවත්තුමු.
මගේ අම්මා මගෙන් සැලකුම් ගන්නෙ නැහැ. මම අම්මට සලකනවා. අම්මා මානසික නෙදෙක්. ඒ මට පාප කර්මයක්
සිදුවේ. මැනීමක් කියනවා වැරදි. සැලකුම් ගත්තත් නැතත් යුතුකම වගේ කියන්නේ මොකද්ද? තමන්ගේ අම්මට ණය ගෙවලා ජීවත් වෙලා ඉන්න කාලේ කොයි විදිහේ හරි මනස පිරිසිදු කරලා හදලා අම්මට උදව් කරලා උපකාර කරලා යුතුකම් කරලා වගකීම් කරලා ධර්ම මාර්ගයට යවන්න ඕනේ. ඉතින් ඒක නිසා තමන්ගේ වරද, තමන්ගේ වැණීමයි වරද. අම්මා එකපාරට අම්මා මානසික රෝගේ කම්ම මගෙන් සැලකුම් ගන්න නැහැ කියලා තමන් දැන් තීරණය කළා දින්නේ වැරදි විදිහට ඒවා වැරදි. තමන් ගාව වරද තියෙන වරද අයින් කරගන්න ඔය වංජනික ධර්මයක්. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ තමන් වංචාවක් කරලා අනුමරවට්ටලා හරියන්නේ නැහැ. මේ ලෝකයට පේන්නයි අම්මා මගෙන් මං දෙනේව ගන්නෙ නැහැ. ඔය කාට පේන්නද? ලෝකයට. වංචනික ධර්ම.
මගේ ස්වාමි පුරුෂයා දුම්මැටි සමාගමක සේවය කරයි.
ඒකත් අර වගේ තමයි.
ඔව්. ඔව් සිගරට් පාවිච්චියක් නැත. ඔහු උපේන මුදලින් මම දාන ඇති පින්කම් කරති. එහෙත් මට පාපයක් සිදු වේ.
ඒකත් මැනීම. දැන් චේතනාව හරිනම් ප්‍රශ්නයක්
අමනුස්සේ සුජීවත සිරිත මිනිසෙකුට ආරුඩ වූ විට ජීවත් වන මිනිසයාගේ මනෝමය කායවත් සූක්ෂම කාය తాවකාලික ඉවත් වෙනවාද? එසේ වූ ආරුඩ වූ විට එම පුද්ගලයාට පහළවට සිටිවිලි මොනවාද?
දැන් මෙහෙමයි. අමනුස්සේකට මිනිහෙකුගේ මනස පාලනය කරන්නේ ආරුඩයක් ආවේශයක් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේකට හේතුව තේරුම් ගන්න. මොකද හේතුව? තමංගාව කිලුසු මනසක් හිතක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිරුදු අඳුනු චිතක් තියෙනකොට ආමනුෂ්‍යය ඇහිලා අරක් ගන්නවා පටිච්චය. එහෙනම් මොකද කරන්න ඕනේ? හේතුව අයින් කරන්න. මොකද හේතුව? තමන්ගාව තියෙන කිරුදු බව අඳුරු බව අයින් කළාම ඔය කියන සුදු කිරණ ශක්තියක් මතු කරගත්තාම ඔය කියන කිසිම අමනුෂ්‍යයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට තමන්ගේ මනසේ අරක් ගන්න බෑ, පාලනය කරන්න බෑ, ආරුඩු වෙන්න බෑ, ආයුෂ වෙන්න බෑ. තමන්ගේ මනස අපිරිසිදු බව තේරුම් ගන්න ඕනේ. ඒක නිසයි මේ කියන අමනුෂ්‍ය දෝෂ, භූත දෝෂ, පෙරේත දෝෂ සියලුම එන්නේ තමන්ගාවයි තියෙන්නේ වරද. වරද තමන්ටයි අයින් කරගන්න පුළුවන්. මේ අනුන්ගේ භූත කට්ටඩිකම් ලක්ෂ ගණන්, සිය ගණන්, දහස් ගණන් විඳන් කළා අරව කරලා මේවා කරලා හරියන්නේ නැහැ. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. තමන්ගාව වරද තියෙනවා. තමන්ගේ වරද ප්‍රිය දෙයට ඇදෙන රාගය, අප්‍රිය දෙයට ගැටෙන ද්වේෂය, ප්‍රියාප්‍රියන්ට සංසන්දනය කරන මුලාව මෝහය තමන්ගාව තියෙන තාක්කල් මේ අඳුර තියෙනවා. මේ අඳුර තියෙන තාක්කල් ඒ අඳුරේ ඔය කියන අමනුෂ්‍යයන්ට සැරිසරන්න පුළුවන්. ඒ නිසා තමන්ගාව ලෝක අලෝක තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඒ අනුව නිවන් දකින්න උපකාර වෙනවා. ඔය භූතය කිසි කෙනෙකුට බෑ තමන්ගාවට ළඟටවත් වෙන්න. මොකෝ තමන්ගාව සුදු කිරණ ශක්තියක් තියෙනවනම් ඒ ඔය කියන අමනුෂ්‍ය භූතය පිළිබඳව කිසි කෙනෙක් එන්නේ නැහැ. අනිත් පාරේ ඒක බොහොම සතුටු වෙලා යනවා. තමන් ඒ සුදු කිරණ ශක්තියක් තියෙනවනම් ඒ සුදු කිරණ ශක්තියෙන් පින් දෙන්න පින් පවරන්න පුළුවන්. ඒ අනුව ඒ සතුටු වෙලා මිදී නිදහසට යනවා. ඒ නිසා ඔය සියලුම භූතයන් පිළිබඳව තමන්ගේ අතීතයේ ඥානකාරයෝ ඥාති ඒ අයව මුදවා නිදහස් කරන්න තමන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය දේ දැනගෙන කරන්නයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. එහෙනම් මම හිතන්නේ දැන් තව රත්න තිබුණා. පිරිසුද දෙවියෝ ආරුද වෙන්නේ නැහැ. භූතයෝ වෙන්නේ දැකලා කියනවා කවුද? ඔය භූතයෝ පෙරේතයෝ ආරුද වෙන්නේ ආවේශ වෙන්නේ. දෙවියෝ එහෙම ඉතේ එන්නේ නැහැ, ආරුද වෙන්නේ නැහැ. ඒක හිතන්න එපා මම කිව්වා කියලා ඉතින් තියාගන්න. එහෙම දෙවියෝ කිසිම දෙවි කෙනෙක් මිනිහෙකුට ආරුද වෙන්නේ නැහැ, භූතයෝ පෙරේතයෝ ආරුද වෙන්නේ නැහැ. මේ පින්වතුන් සඳහා උදේ ගිලම්පස මේ පූජාවක්, ඒ කියන්නේ ගිලම්පස ලබා දුන්නා පින්වතෙක් සහ පින්වත් පිරිසක්. ඒ අය නම් කියන්න නම් සඳහන් කරන්න කැමති නෑ. නමුත් පින් පිණිස ඒ පින්වතුන් විසින් මේ සියලුම ධර්ම මාර්ගය යන පින්වතුන්ට ඒ උදේ ගිලම්පස පූජාවක් පූජා කළා. ඒ වගේම දවල් දානය කුරුවිට සේනාධීර මහතා විසින් දවල් දාන සේනාධීර මහතා මහත්මිය සහ ඒ දරුවන් විසින් මියගිය සේනාධීර මහතාගේ මියගිය දෙමව්පියන් වෙනුවෙන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස දවල් දානය මහා සංඝරත්නය විසෙහි පිළිගන්නවා. ඒක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තවත් එකක් විජයදාස මහත්මයාගේ විශේෂ ඉල්ලීමක්. විජයදාස මහත්මයා දැන් සතියකට පමණ පෙර පිටරට ගිහිලා අද උදේ පාන්දර තමයි ආපහු ආවේ. ඉතින් ඒ අතරතුර මේ ගෙදර ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා හොදලා පිරිසිදු කරලා මේ පින්වතුන්ට අද මේ වගේ ඉන්න අවශ්‍ය සියලුම කරුණු සපයා දුන්න පින්වත් පිරිසක් ඉන්නවා. නම් සඳහන් කළ නොකරත් නොකළත් ඒ පින්වත් පිරිසටත් මේ පින් අනුමෝදන් කරන්න කියලා, මේ පින් පවරන්න පින් අනුමෝදන් කරන්න කියලා විජය ආත්මාර්ථය මතක් කරනවා, සිහිපත් කරනවා. මොකද ඒ මේ කරුණු කටයුතු කරේ නැත්නම් ඒ විශාන්ත මහත්තයා, සරත් අපේසිංහ මහත්තයා, බුදුමිත් මහත්තයා ඇතුළු මූලිකව කටයුතු කළ තව බොහෝ පිරිසක් ඉන්නා මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම මම ඒ අයගේ නම් සඳහන් නොකළත් මේ සියලුම දේවල් ඒ අය සංවිධානය කළ, සකස් කළ, අද මේ කිසිම කරදරයක් නැතුව කාටවත් අවිරතාවයක් නැතුව ධර්ම දේශනාව පැවැත්වුවා පවත්වන්න පුළුවන් වුණා. දේශුණයෙන් අපිට ඒ උදේ ධර්ම දේශනාවට ඉස්සෙල්ලා මහවැලි වැහැදුවා. අටාමාරි නම් වැහි මුදක්වත් වැටුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන් වුණා. ඒ අනුව අපි දැන් පින් අනුමෝදන් කරන්න කවුරු සාදුවාද? එහෙනම් මේ පින්වතුන් ජීවත් කරගන්න ඕනේ දැන් උදේ අටේ ඉඳලා මේ දැන් 11යි දක්වා පැය තුනක පමණ කාලයක් තුළ ධර්ම ශ්‍රවණය කරා, ධර්ම සාකච්ඡා කළා, තමන්ගේ හිත පහදාගත්තා, තමන්ගේ නිවන් මාර්ගය සඳහා යථාභූත ඥාන දර්ශනය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා දැනගත යුතු දේ තීරුම් ගත යුතු දේ තමන් අවබෝධ කරගත්තා. ඉතින් ඒ නිසා මේ සියලුම පිළිතුන් තුන් සිට පහදාගෙන තුන් සිට චේතනාවක තුන් ධර්මය අහලා මාර්ගය පිළිපන්න. ඒ නිසා මේ සියලුම පින්වතුන්ට පිරිසිදු වෙමින් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාවට සහභාගී වූ ඒ දානමය පින්කම් කළ ඊට සම්බන්ධ වූ ඒ වගේම මේකට සහභාගී වූ සියලුම පින්වතුන්ගේ නමින් බොහෝ ඥාති මිත්‍රාදීන් මේ සංසාර ගමනේ මිය පරලොව යන්නේ නැති මේ ආත්මයේ මෞතුනෝ කියන වැඩිහිටියන් ගුරුවර ඥාති මිත්‍රාදීන් සහපුරුෂයන් භාර්යාවන් ධර්මුරම් සීලාචිල සමුද්‍ර සහෝදරයන් අසල්වාසීන් සේවක ස්වාමීන් ඒ ඇතුළු කොට අනන්ත අප්‍රමාණ සංසාරගතව තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා. සියලු ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන් සතර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින් සියලු ඥාතීන්ට උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම සියලු භූමි දෙවිදේවතාවුන් වහන්සේලාට අපි ආරාධනයක් කරලා ධර්ම දේශනාව පවත්වන්නට පෙරම ඒ නිසා සියලු දෙවියන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ සෑම පින්නතුගේම පිරිසිදු චේතනාවක් ඇතුව පින් දීලා සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සතර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පින උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම සියලු භූත ප්‍රේත පිසාච ආදී වූ අමනුෂ්‍ය කොට්ටාස, තිරිසන් අපාගත සතර අපාගත සත්ත්ව කොට්ටාස, අසංයතලවල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවටක් ඇතුව සියලු සත්‍යයන්ට පිරිසිදු සිතින් පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසල දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින සියලු සත්වයන්ට උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. දැන් මේ පින්තුන් කල්පනා කරගන්න ඕන මේ වගේ ධර්ම දාන මේ පින්කමකට සහභාගී වෙලා තුන් සිත පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට ඕන සෑම සියලු දෙනෙක්ම සිහිපත් කරලා පින් දුන්න පින් ප්‍රවරුව අපි අනුමෝදන් කළා. ඒ නිසා තම තමන්ගේ චිත් පිරිසිදුයි තක්පවතින තම තමන්ටත් ධම්මානුධම්ම පටිසදාවේ ඇසිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා දීර්ඝායුෂ ආයුරාරෝග්‍ය සම්පත්තිය ලබන්නට මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් මේ හැම පින්න තුරුකොටමත් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. මේ ගාථාවන් දිල පින්නේ
සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතා ජාමි